විශේෂාධිකාරිය ප්‍රශ්න ගන්න
ඕන. උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධය අවසන් වූ පසු ජීවත් වන ජනතාවට තමන්ගේ ජීවනෝපායන් පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන පරිදි ඉඩම් පරිහරණය කිරීමේ ගැටලුව තවමත් නොවිසඳුණු ගැටලු අතර ප්‍රමුඛතාවයක් ගන්නවා. ඊට එක් හේතුවක් වන්නේ ජනාවාස ආශ්‍රිත ඉඩම් බොහොමයක් අවශේෂ කැලෑ ලෙස ගැසපී තිබීමයි. එසේම මෙම ඉඩම් ජනතාවට නිදහස් කිරීම සම්බන්ධයෙන් දැනට රජය ගනු ලබන ක්‍රියාමාර්ගයන්ද ගැටලු සහගත තත්ත්වයන් පවතින බව පේනවා. ඒ නිසා මේ කරුණ වෙනුවෙන් අපි ඉදිරිපත් කරන ප්‍රශ්නවලට අපි රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මෙරට වනගහනය සම්පූර්ණයෙන්ම සිතියන් ගත කොට තිබේද? එම භූමි ප්‍රමාණය ජාතික මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් සභාගත කළ හැකි වන්නේ. පසුගිය දිනක ජනාධිපතිවරයා විසින් 1985 වර්ෂයේ මිනිඳුරු සිතියම් වලට අනුව රක්ෂිත හා අවශේෂ කළා නිදහස් කරනු ලබන බවට පවසා තිබෙනවා. මෙසේ නිදහස් කිරීම සඳහා හඳුනාගෙන ඇති හෝ ප්‍රාදේශීය ලේකම්වරු විසින් නිදහස් කිරීමට ඉල්ලා ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද? ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මේ වන විට නිදහස් කර ඇති ප්‍රමාණයන් කොපමණද? ජනාධිපතිවරයා විසින් සඳහන් කළ 1985 වර්ෂයේ සිටියම මිනින්දුරු දෙපාර්තමේන්තුව විසින් සකස් කළ සිටියවක්, වෙනත් ආයතනයක් විසින් සකස් කළ සිටියවක්. එසේනම් එම ආයතනය කුමක්ද? මිනින්දුරු දෙපාර්තමේන්තුව සතුව මෙම ප්‍රදේශවලට අදාළව 1985 වර්ෂයට අයත් ගුවන් සිටියම් පවතින බව වාර්තා වෙනවා. ඒ සත්‍යයක්. එසේනම් එම සිටියම් මත පදනම්ව රක්ෂිත හා අවශේෂ කළා හඳුනා ගැනීමේ හැකියාවක් නොමැතිද? 2012 වර්ෂයේදී වන සංරක්ෂණ ආඥා පනත යටතේ GPS ඛණ්ඩාංක මගින්, ග්ලෝබල් පොසිෂනින් සිස්ටම් මගින් ලබාගත් තොරතුරු මත රක්ෂිත වනාන්තර ගැසට් කර නිදහස් කිරීම නිසා ඉඩම් නිදහස් කිරීම නිසා ජනතාව බොහෝ ගැටලුවලට මුහුණ දුන් බව වාර්තා වෙනවා. එම නිසා යම් ආකාරයක රක්ෂිත වනාන්තර නැවත ගැසට් කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් සිවිල් සංවිධාන, ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරු සහ අනෙකුත් නිලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් යුතුව එම රක්ෂිත වනාන්තර හඳුනා ගැනීම වඩාත් සුදුසු වන්නේ නැද්ද කියන එක මම අහන්න කැමතියි. නොයසේනම් රජයේ සතු ඒ සඳහා වෙනත් ක්‍රමයක් පවතින්නේද? විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මම පහුගිය දවස්වල අම්පාර දිස්ත්‍රික්කයේ, මොනරාගල දිස්ත්‍රික්කයේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, උතුරු බල ප්‍රදේශයේ, නැගෙනහිර කලාපේ බොහෝ ප්‍රදේශවලත් ගිය අවස්ථාවන්වල විශේෂයෙන්ම බොහෝ දෙනා මතක් කරා ඒ අයගේ පාරම්පරික ගොවිබිම් එයට අහිමි වෙලා තිබෙනවා, වගා බිම් අහිමි වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ රජය කියලා තියෙනවා නෑ, අපි මේ වගා බිම් ටික ආපහු ලබා දෙනවායි කියලා. හැබැයි ඒක තාම කටවචනයට පමණයි සීමා වෙලා තිබෙනවා. ඒ නිසා මම අහන්න කැමතියි රජය මේ ලබා දුන්නු පොරොන්දුව ක්‍රියාත්මක කරන්නට කවදද කටයුතු කරන්නේ? ඒ පිළිබඳව කරුණා කරලා වැඩපිළිවෙලක්, කාලසටහනක්, මාර්ග සිතියමක් ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලීමක් කරා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි 2383 ඇලයිරක් පහ ගැසට් පත්‍රය මගින් වෙඩිතල තියු ස්වභාවික රක්ෂිතය මගින් ප්‍රකාශයට පත් කළ ඉහළ ජෛව විවිධත්වයකින් යුතු ගොඩබිම් හා මුහුදු රක්ෂිතයක් හෝ එහි සැලකිය යුතු කොටසක් ඉවත් කර ඇති බවට පරිසරවේදීන් මැසිවිලි නගන. මේක සත්‍යයක්ද? මීට හේතු වූ කරුණු කවරේද? ඒ සම්බන්ධයෙන් තාක්ෂණික පාරිසරික අධ්‍යයනයක් සිදු කර තිබේද? එසේනම් මේ කවදාද? එසේනම් මෙම වාර්තාව සභාගත කරන්නේද? මෙම ගැසට් පත්‍රෙහි උපලේඛනයේ විස්තර කර ඇති භූමි ප්‍රදේශය ඉවත් කරනු ලබන බවට සඳහන් කර තිබෙනවා. එම උපලේඛනයත් සභාගත කර හැකි වන්නේද? මේ කරුණ පිළිබඳව අපි මතයක් ප්‍රකාශ කරන නෙවෙයි, ඒවයි සත්‍ය තොරතුරු දැනගන්නටයි අපි මේ ප්‍රශ්නය, විශේෂයෙන් මේ වෙඩිතල තියු ප්‍රශ්න ඉදිරිපත් කරේ. ඒකේ තොරතුරුත් මේ අවස්ථාවේ අපිට ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරමින් නැවත නැවතත් ගොවි ජනතාව කෘෂිකාර්මික කටයුතු ක්‍රියාත්මක කර ගිය පාරම්පරික ගොවිබිම් ආරක්ෂා කරන වැඩපිළිවෙලකට රජය යා යුතුයි. එක පැත්තකින් රටේ වනගහනය ශක්තිමත් කරනවා වගේම පාරිසරික පැත්ත ශක්තිමත් කරනවා වගේම ජනතාවගේ කෘෂිකර්මාන්ත ක්‍රියාවලියට
ඒ අඩපණ වන්නට නොදී කටයුතු කිරීම වැදගත් කියලා මම යෝජනා කරන්න කැමතියි.
ස්තුතියි. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිර්වචනයට අනුව වනාන්තර ලෙස සැලකෙන්නේ තුරු ආවරණය 10%ට වඩා වැඩි හෙක්ටයාර් 0.5%කට වඩා වැඩි ප්‍රදේශයක පැතිරී පවත්නා කෘෂිකාර්මික නොවන භූමි වන අතර තුරු ආවරණය සාධන ශාක මීටර් 5%ට වඩා උස විය යුතුයි. මෙම නිර්ණායකය සපුරන භූමි ප්‍රදේශ ඇතුළත් කරමින් 2020 වර්ෂයේ මෙරට වනගහනය සිතියම් සකස් කර ඇත. එම වනාන්තරවලට රජයට ඇත් වනාන්තර මෙන්ම පුද්ගලික අංශයට ඇත් වනාන්තරද ඇතුළත් වේ. එම භූමි ප්‍රමාණය ජාතික වශයෙන් හා දිස්ත්‍රික් මට්ටමින් ගණනය කර ඇත. දිස්ත්‍රික් මට්ටමින් එම ගණනය කිරීමේ අරමුණ ගණනය කිරීමේ ඇමුණුම එක වශයෙන් මම සභාගත කරන. ඒ අනුව 2020 වසර වන විට ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර 29.1% විදියට සඳහන් වෙනවා. මෙම වනගහනය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ගණනය කිරීමක් සිදු කරලා නැහැ. එයට හේතුව වන්නේ සමහර ස්වභාවික වනාන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට සීමා නොවී එය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක් කරා ව්‍යාප්තව පැවතීමයි. දෙවැනි ප්‍රශ්නයට උත්තරේ උතුරු නැගෙනහිර පළාත්වල 1985 මිනින්දෝරු සිතියම් පාදක කරගනිමින් තිරසර වනාන්තර කළමනාකරණය තුළින් ඉඩම් ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. උතුරු හා නැගෙනහිර පළාත්වල වනාන්තර රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ මීට වසර 100කට පමණ පෙරය. ඉන්පසුව 2009 වර්ෂයේ යුද්ධය අවසානයෙන් පසු 2012 වර්ෂයේදී හා ඊට ආසන්න වර්ෂවලදී වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ භූමිතික ඛණ්ඩාංක භාවිතා කරමිනි. එම කාලයේ තිබූ තත්ත්ව අනුව ප්‍රායෝගික බිම්මැනුමක් කිරීමට හැකියාවක් නොතිබිනි. එවැනි එබැවින් යුද්ධය නිසා ජනතාව විසින් අතහර දමා ගොස් තිබූ ඔවුන් පදිංචිව සිටි ඇතැම් ඉඩම්ද රක්ෂිතවලට ඇතුළත් වූ අතර එය ගැටලුවක් විය. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමේදී රක්ෂිතවල මායිම් සලකුණු කිරීමක් සිදු නොවීය. කාලයක් ගතවීමේදී එම රක්ෂිත ප්‍රදේශවලින් යම් යම් භූමි කොටස් ජනතාව විසින් සංවර්ධනය කර ඇති බව නිරීක්ෂණය විය. යුද්ධෙන් පසු කාලීනව පැමිණි ජනතාව සමහර ඉඩම්වල පදිංචි විය. එම නිසා උතුරු නැගෙනහිර පළාත්වල රක්ෂිත වනාන්තර තිබුණද ඒවායින් කොටසක් ජනාවාස හා කෘෂිකාර්මික භූමීන් ලෙස පැවතිනි. තවද රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් නොකරන ලද වනාන්තරද උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පැවතිනි. එම සියලු වනාන්තරවල මායිම් හඳුනාගෙන මායිම් සලකුණු කර එම වනාන්තර ආරක්ෂා කිරීම අවශ්‍ය විය. මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන සහ ප්‍රජාව ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා යාන්ත්‍රණයක් අංක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 23.1/2 ඉරක් 613 ඉරක් 613.2 හා 20.23/1/23 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයන් සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 23.1/2 ඉරක් 23.67 ඉරක් 613 ඉරක් 0.8-1 යන හා 20.23/12/18 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් යෝජනා කෙරුණු අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම අමාත්‍ය මණ්ඩල තීරණයන්ට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රාදේශීය ග්‍රාමීය නියෝජිතයින් සහ නිලධාරීන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන්ද ඒකාබද්ධව දැනට වනාන්තරවල මායිම් හඳුනා ගනිමින් පවතී. මෙම ක්‍රියාවලියේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සියලු දිස්ත්‍රික්කවල සංවර්ධනය කරන ලද ජනාවාස හා කෘෂිකාර්මික භූමි ලෙස පවතින තවදුරටත් වනාන්තර ලෙස කළමනාකරණය කළ නොහැකි හෙක්ටයාර 103,64.23ක් නිදහස් කිරීම සඳහා හඳුනාගෙන ඇත. මේ පිළිබඳව වගු අංක එකමගින් පහත දැක්වේ. ඒ සඳහා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශය මත අන්තර් අමාත්‍යංශ කමිටුවේ අනුමැතිය ලැබී ඇත. මීට අමතරව විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන වනාන්තර වලින් ඉඩම් ඉල්ලීම් ඉදිරිපත් කළ ඇත. එම ඉල්ලීම් කරන ලද ඉඩම් ප්‍රමාණය දිස්ත්‍රික් වශයෙන් වගු අංක 2 දක්වා ඇත. ඊයේ ඉඩම් භූමි මේ වන විට වනාන්තර තත්ත්වයේ පවතින නිසා එම ඉඩම් නිදහස් කිරීමට අන්තර් අමාත්‍යංශ කමිටුව අනුමත කර නොමැත. කෙසේ වුවත් 1985 වනාන්තර තත්ත්වයේ නොපවති වර්තමානයේ වනාන්තර ලෙස පවතින ඉල්ලීම් පිළිබඳව වන සංරක්ෂණ ආඥා පනතේ හා පාරිසරික පනත්වල ප්‍රතිපාදන අනුව ඉදිරියේදී සලකා බැලීමට අන්තර් අමාත්‍යංශ කමිටුව තීරණය කර ඇත. තුන්වැනි ප්‍රශ්නය 1985 ඉඩම් පරිහරණ සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇත. වර්තමානයේදී වනාන්තර සිතියම් සකස් කරනු ලබන්නේ චන්ද්‍රිකා ඡායාරූප භාවිතාවෙන් වන අතර 1985 ගුවන් ඡායාරූප මගින් වනාන්තර භූමි හඳුනා ගැනීම ඉතා අපහසු කටයුත්තක් වේ. හතරවැනි ප්‍රශ්නය 2012 වර්ෂයේදී වන සංරක්ෂණ ආඥා පනත යටතේ වනාන්තර වශයෙන් පවතින භූමි GPS කාණ්ඩ මගින් සිතියම් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම තාක්ෂණික ගැටලු මත සමහර අවස්ථාවන්වලදී ජනතාවට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය. ඒ අනුව 20/23/1/23 දරණ අමාත්‍ය මණ්ඩල අංක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 23-1/47-613-0002 මගින් සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 23-2/23-0613-0008-1 හා 20/23/12/18 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශවලට ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීරණ මගින් ඒකාබද්ධ මායිම් හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ සහ ඔවුන්ගේ නියෝජිතයින් සහ ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන්, මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන්, වනජීවී වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා පවත්වා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශය සහිතව අන්තර් අමාත්‍යංශ කමිටුවට යොමු කර එහි අනුමැතිය ඇතිව ඒකාබද්ධව මේ සියලු නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ නිලධාරීන් සහ ග්‍රාමීය නිලධාරීන් ප්‍රජාව ඒකාබද්ධව ශේෂ්ත්‍රයේ මායිම් හඳුනාගෙන රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරනු ලබයි. ඒකාබද්ධ ප්‍රවේශයක් අනුව කටයුතු කිරීමක් බැවින් මෙම ක්‍රමවේදය ප්‍රමාණවත් බව නිරීක්ෂණය වේ. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර අංක 5 වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතය 1956-13-20/19-19 හා 20/16-3-1 දින ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඉන්පසුව මන්නාරම දිස්ත්‍රික්කයේ ජලජීවී හර්මාන්තපුරයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලැබූ ව්‍යාපෘති යෝජනාවක් වසර ගණනාවක් තිස්සේ දීර්ඝකාලීනව සලකා බැලීමේ අනතුරුව 2021/08/11 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයක් හෙක්ටයාර 169 භූමි ප්‍රමාණයක් අදාළ ව්‍යාපෘති සඳහා බැහැර කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව එහි හෙක්ටයාර 169 භූමි ප්‍රමාණයක් වනසත්තා වෘක්ෂලතා ආඥා පනත යටතේ දැක්වෙන විවිධ විධිවිධාන අනුව රක්ෂිතභාවයෙන් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇත. පිළිතුර ඔව් ඒ කවදාද 2018 සැප්තැම්බර් මස. බොහොම ස්තුති
ප්‍රශ්නායකතුමා. ප්‍රශ්න නැහෙනි මොකුත් ඉක්මන් කරන්න.
ගරු කථානායකතුමනි, මට ඔබතුමිය බොහොම ටෙක්නිකල් තාක්ෂණික උත්තරයක් දුන්නේ. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාම පොරොන්දු වෙලා තිබෙනවා ඔය විවිධ දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා පාරම්පරික ගුවි බිම් ටික නිදහස් කරනවායි කියලා. මේ ඇත්ත වශයෙන්ම ඒක නිකන් කතාවට පමණයි සීමා වෙලා තිබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම ඔබතුමිට කියන්නම්. පදවි ශ්‍රීපුර බල ප්‍රදේශ ගෝමරං කඩවල, මොරවැව, තඹලගමුව, කන්තලේ, සේරුවිල, වෙරුගල්, ඉච්චලම්පත්තු, මම නිකම් කොටසක් විතරයි කිව්වේ. ඒ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, එතකොට අම්පාර දිස්ත්‍රික්කය, මොනරාගල දිස්ත්‍රික්කය, මන් සඳහන් නොකරපු සහ සඳහන් කරපු මේ හැම බලප්‍රදේශයකම, ඒ වගේම උතුරුකරේ මේ බරපතල ගැටලු තියෙනවා. ඊළා පොරොන්දු වෙලා තියෙනවා පාරම්පරික ගොවිබිම් ටික නිදහස් කරනවායි කියලා. ඒතර ඒ ජනතාව බොහොම ඕනෑකමින් බොහොම බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්නවා ඒ ගොවිබිම් ටික නිදහස් වෙනකම්. ඉතින් ඒකට ඔබතුමිය ඇතුළු රජය ගන්න පියවර මොකක්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒකට උත්තරයක් අවශ්‍යයි.
මාර්ගය තමයි ගරු කතානායකතුමනි, මම මේ වෙනකම්ම මේ මගේ කතාවේදී කිව්වේ ඒ සම්බන්ධයෙන් ඒ ප්‍රදේශයේ ජනතාවත් නිලධාරීනුත් දිසාපත්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමාල ඇතුළු ග්‍රාම නිලධාරීන් ඇතුළු ඒ ගම්වල ඉන්න ජනතාව දන්නවා මේ ගත්ත ක්‍රියාමාර්ගය. ඉතින් ඒ නිසා ඒ ක්‍රියාමාර්ගය පැහැදිලිව මේ උත්තරේ තියනවා මම සභාගත කරනවා.
ගරු
කතානායකතුමනි, ගරු අමාත්‍යතුමේ ඉන්න වෙලාවේ මම ඔබතුමාගේ විශේෂ ඉල්ලීමක් කරලා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම වනාත විල්ලෝ මයිලංකුලම තියෙන ඒ ගම්මාන ප්‍රදේශවල වනාලින්ගෙන් තියෙන ප්‍රශ්නෙට ගමේම අය විසඳුමක් හදාගෙන තියෙනවා. අගල් කපලා, පළලට අගල් කපලා ඒ ගව අලි එන්නේ නැතුව යන්න වැඩපිළිවෙල හදාගන්න. හැබැයි ඒකට වනජීවියකෙන් අනුමැතියක් නැහැ, ආධාරකුත් කිසිම දෙයක් නැහැ. මම ඔබතුමී ඉතාමත් කාරුණිකව ඉල්ලීමක් කරනවා. මොකද ඒ අයට මේ අස්වැසුමවත් මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අයගේ වගා ටික බේරගත්තා නම්. ඒ නිසා කරුණා කරලා ඒක වෙනම පෞද්ගලිකව හොයලා බලලා මම ඔබතුමීට පෞද්ගලිකවත් කතා කරන්නම්. අවස්ථාවක් ලබා දෙන්න, මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න හැකි නම් බොහොම ස්තුතියි කියන එක තමයි කියන්නේ.
රූ මන්ත්‍රීතුමාගේ කාරණයට අපි උත්තලම දිස්ත්‍රික්කයේ අලි වැටවල් හදලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණයට. ඔය අගල් කපන එක සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමා උසාවියේ නඩුවක් දාලා ඒ නඩුව අනුව අගල් කැපීම නවත්තලා තියෙනවා. ඉතින් ඔබතුමා කියන කාරණේ ඇත්ත. අගල් කපන එක ඉතාම තාක්ෂණිකව අවශ්‍ය තැනදී අගල කපන්න ඕනේ. හැම තැනකම අගල් කැපීම නවත්තලා තියෙන එක වැරදි. ඒ නිසා මම කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරියේදී එයි. ඒ කැබිනට් මණ්ඩලයේ අපි තීන්දුවක් ගත්තා. අපි උසාවියට ගිහිල්ලා නැවත කියනවා අපේ ආණ්ඩුවත් තීන්දුවක් අරගෙන තියෙනවා අවශ්‍ය තැන්වලදී මේ අගල් කපන්න උසාවියෙන් තියෙන මේ තහනම් නියෝගය ඉවත් කරලා දෙන්න කියලා. ඔබතුමා කියන කාරණය සම්බන්ධයෙන් මම තවදුරටත් මැදිහත් වෙන බව ගෞරවයෙන් මතක් කරනවා.
බොහොම ස්තුතියි. දින නියමිත කටයුතු ඔබතුමා ඉවරයි ගරු මන්ත්‍රීතුමා.
Can we take the lunch hour for the debate?
Yes, please. We'll go ahead with that. Oh, Jayaratna Mantrituma, Kiyan.
අපේ ඇමතුමිය මං හිතන්නේ ඔබතුමිය විශේෂයෙන්ම මේ ආර්මඩුව වැතර කොට ආත විශාල අලිමිනිස් ගැටුම තියෙන්නේ. ඔබතුමිය ඇවිල්ලා මේ සම්බන්ධව අපි දීර්ඝව සාකච්ඡා කරලා පරික්ෂා කරොත් හොඳයි කියලා හිතන නැත්නම් මේ ප්‍රශ්නේ එන්නේ නැව වැඩි වෙනවා.
මේ ඇමතුමා මම මේ මාසය ඇතුළත අපි මේ සාකච්ඡාව කරමු.
දිනට නියමිත කටයුතු අපේ ගරු ඇමතුමා, විදුලි බල ඇමතුමා.
ගරු කතානායකතුමනි, මම ශ්‍රී ලංකා විදුලි බල පනත දෙවනවර කියන සඳහා
ඉන්න විමල වීර අපේ ගරු ඇමතුමාට තියෙනවලු. මොකද ප්‍රශ්නේ?
ආල්මේටි මම කතා කරලා නැහැ, මට දෙන්නක ඉලා.
හරි,
මම හිටමු වනජීවී ඇමතිවරයා.
ඔව්,
ඒක පැත්ත. අනිත් පැත්තෙන් අර ඉවක්නායකතුමා කිය වගේ මේ රටේ හැමතැනම අලි ප්‍රශ්නයක්
තියෙනවා.
ඔව්, අවුරුද්දට කෝටි 30,000 කතර දේපලක් විනාශ කරනවා මේ අලි. හැබැයි ඒකට විසුමක් ගන්න කියපුවාම ඩොලර් පවුම් ගන්න විදේශ ආධාර ගන්නයි කියලා උසාවි කියලා තහනම් නියෝග ගන්නවා. ඔය අලියගල් කැපීම මම ආරම්භ කරේ. අවසානයේදී දැන් උසාවියේ නියෝග දෙනායකගේ ගෙදරට අලි ගහන්නේ නැත්තේ. නඩුදාන හාදින් ගෙදරට අලි ගහන්නේ නැත්තේ. හැබැයි ජීවිත දහස් ගාණක් විනාශ වෙනවා. අලිත් මරනවා, මිනිසුත් මරනවා, දේපලත් විනාශ වෙනවා. ඒ නිසා මේක ජාතියේ බරපතල ඛේදවාචකයක්. මිනිස්සු ගම් අතහැරලා මේ වක්තනාගිතුමා කියන මහාවේදී ගත්තාම ගම් අතහැරලා මිනිස්සු යනවා. කිසිම පිළිවෙලක් නැහැ. ඒ රට ගොඩනගන්න නම් කෘෂිකර්මය ආරක්ෂා කරන්න නම් මේ වනජීවීන්ගේ හානිය නතර කරගන්න
ඕනේ. හරි, බොහොම
ඒක ගරු ඇමතුමිය කරුණා කරලා ඔබතුමිය අර කිව්වා වගේ අවශ්‍ය තැනදී අලියගල කපන්නේ නැතුව මේ බක්ති ඉදන්න බෑ. උදාහරණ ඕන මම පෙන්නන්නම්. බුඩවලේ මේ අර වන උද්‍යානයේ ආසන්නෙන් කිලෝමීටර් 5 මාර්ගමන් අලියගල කපල දීලා මං ඉන්න වෙලාවේ. ඊට පස්සේ එතනින් අද අලිය එන්නේ නැහැ. වැල්ලෝයෙත් එහෙම තැනක් තියෙනවා. අනුරාධපුරෙත් එහෙම තියෙනවා. සංසදේම තුමායකට සාක්ෂි දරන. එතන ඒ කටයුත්ත නතර කරා. මේ රටේ ඕනතරම් විද්‍යාඥයෝ කතා කරනවා අලියගේ වෙන හානිය අතර ගන්න කොහොමද කියලා. හැබැයි ඒගොල්ලන්ට කිසි කෙනෙක් ළඟ හරි වැඩ පිළිලක් නැහැ.
හරි හරි මන්ත්‍රීතුමා.
හරි ඒ නිසා ගෞරවමැතිතුමිය කරුණා කරලා රෑ බුදිය ගන්න බෑ. පාරේ යන්න බෑ. දරුවා ඉස්කෝලේ යනකොට මරනවා. හේනට ගියත් මරනවා. පාර ගියත් මරනවා. හරි නිකන් LTT කාලේ වගේ.
හරි.
මලී උසාවියෙන් එතුමා කියන කතාවේ සත්‍යක් තියෙනවා. ඒ නිසා උසාවිය දීලා තියෙන මේ තහනම් නියෝගය ඉවත් කර ගැනීම සඳහා රජයක් විදිහට අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරගෙන හරිය ආය උසාවියට ගිහිල්ලා කරුණු කියන්නයි බලාපොරොත්තු
වෙන්නේ. කොහොම ස්තුතියි. ඔව් එමෙතුමා ඔබතුමා.
ගරු කතානායකතුමනි මම දෙවනවර කියවීම සඳහා ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකා විදුලි බල පනත. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදුලි බල පනත අපි අලුත් පනතක් ලෙස ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම මේ සඳහා ප්‍රධානම චෝදනාව එල්ල වෙන්නේ ගරු කතානායකතුමනි මේක අපි කඩිනමින් ගේන මේ ආණ්ඩුව කලබල කරලා ගේන පනතක් හැටියට. ගරු කතානායකතුමනි අපි පිළිගන්න ඕන අපේ විදුලි බල ක්ෂේත්‍රයේ සෑම පාරිභෝගිකයෙක්ම පහුගිය කාලේ පුරාම චෝදනා එල්ල කරේ සේවාවන් පවත්වාගෙන යාමට නොහැකිතාවය, කාර්යක්ෂමතාවය පිළිබඳව, විදුලි බිල පිළිබඳව, අපේ තියෙන විදුලි ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු පිළිබඳව. අපේ තියෙන පනත 1969 ආරම්භ වෙච්ච පනතේ අද අපි නූතන ලෝකෙට ගැලපෙන ආකාරයට මේ පනත සංශෝධනය වෙලා නැහැ ගරු කතානායකතුමනි. අපි විවිධ අවස්ථාවලදී අපේ ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා, විවිධ අනපනත් සංශෝධනය වෙලා තියෙනවා. නමුත් විදුලි බල ක්ෂේත්‍රයේ මේ අලුත් පනතක් නොමැතිව අපිට ඉදිරි අනාගතයට අපිට විවෘත වෙන්න පුළුවන්කමක් නැහැ ගරු කතානායකතුමනි. කවුරු හරි හිතනවා නම් තියෙන වර්තමාන පනත ඇතුලෙන් මේ කටයුත්ත කරගන්න පුළුවන් කියලා. එහෙනම් අර පහුගිය කාලේ පුරාවටම මේ පනත භාවිතා කරලා ඒ විදුලි බල ක්ෂේත්‍රයේ තියෙන අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්නේ එහෙනම් අවකාශය තිබුණා. නමුත් අපි පිළිගන්න ඕන කාරණේ තමයි ගරු කතානායකතුමනි අපි වැණුම් අහනවා දේශපාලඥයෝ හැටියට. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම බැනුම් අහනවා, ඇමතිවරු බැනුම් අහනවා. මේ ඇමතිවරු කවුරුවත් ගිහිලා නෙමෙයි තාක්ෂණික උපදෙස් දෙන්නේ. මේ කවුරුවත් නෙමෙයි මේකට අවහිරතාවය නැති කරලා තියෙන්නේ. මේ ඇතුලේ ගොඩනැගිලා තියෙන ඒකාධිකාරිය මේ විදුලි බල මණ්ඩලය තරම් ඒකාධිකාරයට ග්‍රහණය වෙච්ච ආයතනයක් තවත් නැහැ ගරු කතානායකතුමනි මේ රට ඇතුලේ. පහුගිය කාලේ පුරාවට විවිධ ආණ්ඩු විවිධ ඇමතිවරු උත්සාහ කරා විවිධ අවස්ථාවලදී මේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න. ඒ ඇමතිවරු නෙමෙයි ඒක අවහිර කරේ. තිබුණු ආණ්ඩු නෙමෙයි ඒක අවහිර කරේ. ඒකට අවහිර කරපු ඇතුළේ හිටපු කට්ටියක් හිටියා. ඒ කට්ටියට සහයෝගය දෙන එළියෙන් ඉන්න දේශපාලන කණ්ඩායමක් ඉන්නවා. ඒ එළියෙන් ඉන්න දේශපාලන කණ්ඩායමට සහයෝගය දක්වන වෘත්තීය සමිති කණ්ඩායමක් ඉන්නවා ඇතුළේ ඉඳගෙන ඔවුන්ගේ සියලු දේවල් කරගන්නවා. හැබැයි රටේ විදුලි අනාගතයේ විදුලි ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ කටයුතු කරන්නේ නැහැ. ගරු කතානායකතුමනි මේක අවුරුදු දෙකක් තිස්සේ අපි සාකච්ඡා කරලා ගියනේ. පළවෙනි කැබිනට් පත්‍රිකාව මම ගෙනියන්නේ 2022 ජූලි මාසේ. 2022 ජූලි මාසේ කමිටුවක් පත් කරලා මාස 3ක් මේ පිළිබඳව සාකච්ඡා කරලා පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලුම විදුලි බල ක්ෂේත්‍රයේ ඇමතිවරුන්ට ආරාධනා කරා පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන ඇවිල්ලා අපිට මේකට අවශ්‍ය තොරතුරු දෙන්න කියලා. කීප දෙනයි සහභාගී වුණේ. දේශපාලන පක්ෂවලට ආරාධනා කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා. කීප දෙනයි ආවේ ඒ පිරිස් ලබා දීපු තොරතුරු. වෘත්තීය සමිති, පාලන අධිකාරිය, පාර්ශවකරුවන් විවිධ පුද්ගලයන් එක්ක සාකච්ඡා කළා තමයි පළවෙනි වාර්තාව ඉදිරිපත් කරේ. ඒ වාර්තාව ඉදිරිපත් කරලා අපි අගෝස්තු මාස වෙනකට තීන්දුව කරා මේක කෙටුම්පත් කරන්න. කෙටුම්පත් කරන්න අවශ්‍ය සහය ගන්න අපිට මේකේ තාක්ෂණික කාරණා පිළිබඳ වැඩි අවබෝධයක් නැති නිසා. මොකද කවුරු හරි හිතනවා නම් විදුලි බල මණ්ඩලයේම ඉන්න කට්ටියගෙන් මේක උපදෙස් අරගෙන කරන්න ඕන කියලා. එහෙනම් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මේ විදුලි බල මණ්ඩලයේ මේ තියෙන විදියටම තව ඒකාධිකාරයක් හැටියට අලුතෙන් පනතක් ගේන්න. මේ ඇතුලේ ඉන්න කට්ටියගෙන් උපදෙස් අරගෙන නම් හදන්න ඕන කරු කතානායකතුමනි පනතක් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. එහෙනම් ඇතුලේ ඉන්න කට්ටිය මේක කරගෙන යන්න තිබුණා. හැබැයි පහුගිය කාලේ ඇමතිවරු ආණ්ඩු ඒ අවස්ථාවවලදී ග්‍රහණයට ලක් කරගත්තේ කොහොමද වෘත්තීය සමಿತಿ? ඔබතුමාට මතකද 2022 ජූලි මාසේ අගෝස්තු මාසේ අවස්ථා දෙකක් මේ රටේ විදුලි බලය පැය 24ක් අපහාදු කරා. කරලා කිව්වා තමන්ගේ ඉල්ලීම් නැත්නම් ආයේ විදුලිය දෙන්නේ නැහැ කියලා කිව්වා. ගරු කතානායකතුමනේ පහුගිය කාලෙත් පහුගිය අවුරුද්ද මේක උත්සාහ කරා. ඇමතිවරයා හැටියට ඒකට ඉඩ දුන්න නම් ගරු කතානායකතුමනේ අපිට පැය 24 විදුලිය දෙන්න බෑ. අපේ තිබුණු ආණ්ඩුව ගෙදර යවන්න එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ජනමතයක් නිර්මාණය කරන්නත් විදුලි බල මණ්ඩලය උපයෝගී වුණා. අවශ්‍ය තීන්දුව తీරන ගත්තේ නැහැ. අවශ්‍ය ප්‍රතිපත්ති වලට අනුමැතිය දීලා තිබුණා. ඒ අනුමැතියන් ක්‍රියාත්මක කරේ නැහැ. ගරු කතානායකතුමනි මේ සාකච්ඡා කළා තමයි පනත් කෙඩුම්පත ගෙනල්ලා තියෙන්නේ. ඒක ඊට පස්සේ අපි ගැසට් කරා. ගැසට් කරපුව අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නැහැ. ඒකට අවස්ථාව දුන්න අපි යෝජනා දෙන්න කියලා. ඔවුන්ගේ තියෙන නිර්දේශ දෙන්න කියලා. ඒ ඇවිච්ච යෝජනා නිර්දේශ 800ක් වමන අපිට ඉදිරිපත් වුණා. ඊට පස්සේ අපි පහුගිය අවුරුදු එකහමාර ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතන, JICA මෙවැනි කියන සංවර්ධන නියෝජිත ආයතනවලින් තාක්ෂණික සහාය ලැබුවා. මම එකක් කියන්න ඕන ගරු කතානායකතුමනි, මේක කාගේවත් මෙන්න මේ අහවල් පුද්ගලයාගේ පනතක් නෙමෙයි. මේක අපේ අවශ්‍යතාව තියෙන්නේ. මේ අපේ රටේ අවශ්‍යතාව. අපි මේ අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන්ගෙන් උපදෙස් අරගෙන තාක්ෂණික සහාය අරගෙන මේ කටයුත්ත කළා තියෙනවා. මම දන්නවා ගරු කතානායකතුමනි, මේක මේ ආණ්ඩුව ගේන හින්දා විරුද්ධ වෙන්න සිද්ධ වෙලා තියෙනවා විපක්ෂයට. විපක්ෂයේ මන්ත්‍රීව සමහරවිට අපිට කතා කරලා කියන්නේ මේක කෙරෙන්න ඕන වැඩක්. 2002 මෙවැනි ආකාරයේ පනතක් ගෙනාවා සේවාවන් වෙන් කරන්න ඒක අනුමත වුණා. හැබැයි ඊටත් වැඩිය පුළුල් ලෙස අද මේ සේවාවන් කාර්යක්ෂම කිරීමේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කාටවත් මේකට විරුද්ධ වෙන්න පුළුවන් කියලා. මම නිකමට ගරු කතානායකතුමනි කියන්නේ දැන් සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂය ඔවුන්ගේ ද බ්ලූ ප්‍රින්ට්, ඉකනොමික් බ්ලූ ප්‍රින්ට් කියලා එකක් එළි දැක්වුවා පහුගිය ජූලි මාසේ. ඒ ජූලි මාසේ එළි දැක්වපු බ්ලූ ප්‍රින්ට් එකේ එනර්ජි and utilities reform කියන එක මොකද්ද කියන්නේ? Restructure energy and utilities SOEs. එgene ප්‍රතිසංස්කරණය කරන්න මේ බලශක්ති සහ විදුලි බල ක්ෂේත්‍රයේ තියෙන රාජ්‍ය ව්‍යාපාර. ඊළඟ කියනෝ unbundle the CEB and introduce competition in generation and distribution. මොකද්ද කියන්නේ? සේවාවන් වෙන් කරන්න. ජනනය
සම්ප්‍රේෂණය. Order please, deputy speaker will take the chair.
ජනනය සම්ප්‍රේෂණය බෙදාහැරීම වෙන් කරන්න, ඊළඟට ඒකට තරඟකාරීත්වයක් ගේන්න ජනනයට සහ බෙදාහැරීමට. මොකද්ද මේ කියන්නේ? තරඟකාරීත්වයක් ගේන්න පුළුවන් රජයේ ආයතන. ඔබතුමන්ලත් කියන්නේ පෞද්ගලික ආයෝජන ගේන්න, පළමුද්දලේ තරඟකාරීත්වයක් ගේන්න ජනනයේ යම්කිසි තරඟකාරීත්වයක් දැනුත් තියෙනවා. හැබැයි ඒ ඔබතුමන්ලා යෝජනා කරන්නේ තේ කටයුත්ත. ඊළඟට කියනෝ separate the transmission grid to allow the necessary investments. දැන් ඒක තමයි අපි මේ කරලා තියෙන්නේ. මේ යෝජනා කරලා තියෙන්නේ ඔබතුමන්ලා ප්‍රතිපත්තිය තුල ඉදිරිපත් කළ තියෙන දේ. මම තවදුරටත් දැන්නම් දැන් මේකේ කියනෝනේ සමගි ජන බලවේග එහෙම කිව්වට අපි එහෙම නැහැ කියලා මාලිමාවේ උන් ටිකක් ඉන්නෝනේ. මාලිමාවේ දැම්මනේ දැන් මේ මොකද්ද බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් පහුගිය දවසේ. පහුගිය දවසේ දැම්මනේ ඉංජිනේරු 8000ක් ගෙනල්ලා වාඩි කරා කියලා. ඉංජිනේරු ලංකාවේ එච්චර ප්‍රමාණිකුත් නැහැ. එච්චර ප්‍රමාණිකුත් නැහැ. ඔක්කොම ඉංජිනේරුව කියලා ගෙනල්ලා අර රංජන් ජයලාල්ලා වගේ කට්ටියක් ගෙනල්ලා වාඩි කරා. මම ඇත්තටම හිතුවේ මේක හදනකට රංජන්ගෙන්වත් පොඩි උපදෙස්යක්වත් ගත්තද කියලා. දැන් මේකේ මොකද්ද කියන්නේ? Reducing electricity generation cost. Reaching strategic electricity generation mix at least economic cost. දැන් පහුගිය සති ගණනාවේ පළු යන්න මට ගැහුවා මේ least cost කියන එක අයින් කරලා least economic cost කියලා එකක් දාලා තියනවා කියලා. දැන් මේ මාලිමාවේ ප්‍රතිපත්තිය තියෙන්නේ least economic cost කියලානේ. මොකක්ද එතකොට මේකේ තේරුම? මම දන්නා ඉංග්‍රීසියෙන් ගහපු ඉඳ සිංහල ඉංග්‍රීසි පරිවර්තනයේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඊළඟ මොකද්ද කියන්නේ? Connecting with BIMSTEC electrical super grid. දැන් අපි යෝජනා කරන්නේ ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙන්න, ඊළඟ කලාපීය රටවල් එක්ක BIMSTEC රටවල්, එහා පැත්තෙන් සිංගප්පූරුව, එහා පැත්තෙන් මැදපෙරදිග සම්බන්ධ වෙන ඉන්දියාවත් එක්ක. අපි පහුගිය කාලේ කතා කරගෙන මේ සම්බන්ධ කරන්නේ. දැන් මුන් මෙච්චර කල් ඇවිල්ලා කිව්වේ මොකද්ද? ඇවිල්ලා කොහොමද මුන් ඇවිල්ලා රටේ තියෙන දෙන්න හදනවා ඉන්දියාවට, ඉන්දියාවට කනෙක්ට් කරන්න හදන කියලා. මේ මාලිමාවේ ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? Connecting with BIMSTEC electricity super grid.
See,
BIMSTEC රටවල් මං හිතන්නේ දන්නේ නැහැ කවුරු මේක දීපු දෙයක් ගෙනල්ලා ගහලා තියෙනවා. ඊළඟ මොකද්ද කියන්නේ? Entering international energy trading. ජාත්‍යන්තරව අපි එකතු වෙන්න ඕන කියලා. ඔක්කොම ගමේ මිනිස්සුන්ට කියලා කියනවා ජාත්‍යන්තරය ආවොත් එහෙම අපාර මේ අන්න අරයා එනවා, මෙයා එනවා, මෙයා ආවොත් එහෙම මෙහෙම වෙනවා කියලා. හැබැයි මේ ප්‍රතිපත්තිය පුරාම දෙකේ මට නම් සමගි ජන බලවේගයේ මාලිමාය ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් පේන්නේ නැහැ ගරු නියෝජ කතානායකතුමනි. මේක තියෙනවා ප්‍රොමෝටින් එලර දෙනවා ග්‍රූමින් නැෂනල් කම්පනීස් ඉන් ඉන්ටර්නැෂනල් එනර්ජි මාකට්ස්. හරි මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ? ජාත්‍යන්තරයට එන්න එපයි කියනවා. දැන් ඒ රටවල් වල විවිධ රටවල් වල මේ කටයුත්ත කරගෙන යන ක්‍රමයට තමයි කරන්න කියන්නේ. ගරු නියෝජ කතානායකතුමනි මොකද්ද මේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ? ලොකු මතයක් හදලා තියෙනවා මෙන්න මේ පනත ගෙනල්ලා තියෙන්නේ මේක විකුණන්න කියලා. මම මෙතන අභියෝග කරනවා කාට හරි පනත ඇතුලේ විකුණන්න මොකද්ද දාලා තියෙන්නේ කියලා කියන්නේ. විකුණන්න ඕන නම් මේ දැන් තියෙන පනත ඇතුලේ විකුණන්න පුළුවන්. දැන් තියෙන පනත ඇතුලෙත් ලෙකෝ එක තියෙන්නේ මොකද්ද? ලෙකෝ එක කියලා කියන්නේ මොකද්ද? ලංකා විදුලි පුද්ගලික සමාගම. දැන් ලංකා විදුලි පුද්ගලික සමාගම කියලා ඒක පෞද්ගලික ආයතනයක්ද? නෑ, විදුලි පුද්ගලික සමාගම කියලා 100%ක් කොටස් තියෙන ආණ්ඩුවට. මේව තමයි සමාගම් බවට පරිවර්තනය කරන්නේ මේ අවුරුදු 40කට ඉස්සෙල්ලා. ඕන ආණ්ඩුවකට අවශ්‍යතාවය තිබුණා නම් ලෙකෝ එක විකුණලා දාන්න පහුගිය අවුරුදු 40ක විකුණන්න තිබුණා. මේ ආණ්ඩුවට මුදල් අමාරුයි, බංකොලොත් වෙලා ඉන්නේ, මේක විකුණොත් තමයි හොඳයි කියලා හිටන අපිට පහුගිය අවුරුද්දකෙත් ඔක් කරන්න තිබුණා. හැබැයි ඒක නෙමෙයි අපේ බලාපොරොත්තුව. අපි මොකද කියන්නේ? මේ ආයතනය එක ඒකාධිකාරයක් හැටියට තියෙනකොට මේකේ කාර්යක්ෂමතාවයක් නැහැ. විනිවිදභාවයක් නැහැ. ඇමතිවරු, මන්ත්‍රීවරු, දේශපාලඥයෝ බැනුම් අහන්නේ. හැබැයි දූෂණය, වංචාව, කාර්යක්ෂමතාවය නැති වෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? ඒක ඇතුලේ ඉන්න නිලධාරී ඒකාධිකාරී කණ්ඩායම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමහරු කියනවා මේ පනත ගෙනල්ලා තියෙන්නේ ඇමතිවරයාගේ බලය වැඩි කරගන්න කියලා. ඇමතිවරයා පාවිච්චි කරනවා නම් බලය දැන් තියෙන පනත තමයි හොඳම බලවත්ම පනත. සාමාන්‍ය අධිකාරීවරයා ඕනනම් මට ගෙදර ඉන්න මගේ ඩ්‍රයිවර් ගෙනල්ලා සාමාන්‍ය අධිකාරීවරයා කරන්න පුළුවන්. මේක හදාගත්තේ මොකද්ද? පනතක් තියෙනවා. පනත තියෙන අතරේ ඇතුලේ ව්‍යවස්ථාවක් හදාගෙන ඉන්නෝ අර විදුලි ඉංජිනේරු සංගමය කියලා ත්‍රස්තවාදී කණ්ඩායමක්. විදුලි ඉංජිනේරු සංගමය. තව ඉංජිනේරු සංගම් තියෙනවා. දැන් ස්වාධීන ඉංජිනේරුව ඉන්නවා, ජේෂ්ඨ ඉංජිනේරුව ඉන්නවා, මෙකැනිකල් ඉංජිනියර්ස්ලා ඉන්නවා, සිවිල් ඉංජිනියර්ස්ලා ඉන්නවා. ඒ කට්ටිය මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකට සම්බන්ධ වුණාම නිකන් LTT එකටත් වැඩිය දරුණුයි. ඒ කට්ටිය තමයි තීන්දුව කරන්නේ වැඩට ආපු දවසේ ඊළඟ GM වෙන්නේ කවුද කියලා. දැන් පහුගිය අවුරුද්දේ සාමාන්‍ය අධිකාරීවරයා පත් වෙනකොට විශ්‍රාම යනකොට මට කිව්වාවිල්ලා ඊළඟට ඉන්න එක්කෙනා පත් කරන්න, එයා තමයි අපි හදාගෙන තියෙන්නේ. මම ඒ හැදුවේ කොහොමද? නෑ, අපි අපේ ඇතුලේ ක්‍රමවේදයක් තියෙනවා. මම ඔය එයා කවුද? එයා විදුලි ඉංජිනේරු. මම ඔය අතර වෙන ඉංජිනේරුන්ට මේක අවස්ථාවක් නැද්ද? පරිපාලනයේ තියෙන මිනිහෙක්ට එහෙම අවස්ථාවක් නැද්ද? ES කෙනෙක්ට එහෙම අවස්ථාවක් නැද්ද? නෑ, ඔක්කොම යටපත් කරලා තියෙන්නේ. අද විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිය කියලා ඉන්න නායකයන්ට 10 දෙනෙක් එළියට ගෙන්න ගන්න බෑනේ. ඇයි? සම්පූර්ණ විශ්වාසය බිඳගෙන තියෙන්නේ. අද ඉන්න නිලධාරී සේවකයෝ අති බහුතරය මේ ප්‍රතිසංස්කරණ වලට පක්ෂයි. ඔවුන් දන්නවා පහුගිය කාලේ ඔවුන්වත් මුලා කරගෙන තමයි කණ්ඩායමක් හිටියේ කියලා. මම ගරු කතා නියෝජ කතානායකතුමනි, මම පහුගිය කාලේ මේ පිළිබඳව හොඳට අපි අධ්‍යයනය කරා. අධ්‍යයනය කරා මොකද මේ පනත වෙනස් වුණාට පස්සේ සමහරුන්ට තියෙන බිස්නස් නැති වෙනවා. ඇත්ත කතාව. මේකේ ඉන්නවා සමහරු තමන්ගේම සමාගම් වලට තමයි දීලා තියෙන්නේ කොන්ත්‍රාත් ටික. දැන් මේ කියනවානේ අපි මේ පුද්ගලික කරන්න යන්නේ කියලා. මේ විදුලි බල මණ්ඩලය ඇතුලේ තියෙන දැන් සේවාවන් තියෙන පුද්ගලික අංශෙත් එක්කනේ. මේ ගස් අතු කපන තියෙන්නේ කොහෙද? විදුලි බල මණ්ඩලයද කරන්නේ? නෑ, පුද්ගලික කම්පැනි කරන්නේ. කනෙක්ෂන් දෙන්නේ විදුලි බල මණ්ඩලයද? නෑ, විදුලි බල මණ්ඩලය නේ පෞද්ගලික ආයතන දෙන්නේ. ඩිස්කනෙක්ෂන් බැනුම් අහන්නේ අපි. ඩිස්කනෙක්ෂන් කරන්නේ කවුද? ඩිස්කනෙක්ෂන් කරන්නේ පුද්ගලික ආයතන. පුද්ගලික ආයතන සේවාවන් ලබා දෙන්නේ පුද්ගලික ආයතන. මේක ඇතුලේ ඉන්නවා සේවක මණ්ඩලයක්. ඒ වගේම එළියෙන් ඒ සේවක මණ්ඩලයේ ඉහළ තනතුරු වල වෙ ඉන්න. ඉහළ තනතුරු කියන්නේ මම කියන්නේ ඉහළමත් නෙවෙයි, යටත් නෙවෙයි. ඉහළයි යටයි වගේ මැද ඉන්න කණ්ඩායම තීන්දුව ගිරකන. ඒ කට්ටියට ඕන දන් වලින් තමයි වාහන ටික අරන් තියෙන්නේ, ගොඩනැගිලි ටික අරන් තියෙන්නේ. මම ලයිස්තුවක් තියෙනවා අරගෙන. වාහන කොහෙන්ද රෙන්ට් කරලා තියෙන්නේ කියලා බැලුවොත් එහෙම ලයිස්තුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නම් මම. කාගේ වාහනේ කාටද අරන් තියෙන්නේ? වාහන 4000ක් අරගෙන තියෙනවා කුලියට. ගොඩනැගිලි අරගෙන තියෙනවා කුලියට. අපිට විදුලි බිල වැඩි කරන්න උනේ ඇයි? විදුලි බිල වැඩි කරන්න උනේ ඇයි? ඇත්ත කතාව අපි තේරුම් ගන්න. ආර්ථික අර්බුදයේ වගේම නිසි කලට විදුලි බලාගාර ඉදි කරන්න ඉඩ දුන්නේ නැත. ඒ නිසා තමයි මේ කටයුතු උනේ. උමා ඔය අවුරුදු 7ක් පරක් වුණා. ඇතුළෙත් ඉන්න කණ්ඩායමක් ඒ කට්ටිය කණ්ඩායම එළියෙත් දේශපාලනය කරනවා. ඇතුළෙත් දේශපාලනය කරනවා, එළියෙත් දේශපාලනය කරනවා. මම එකක් කියන්නම්. අපේ ආණ්ඩුවට ගෙනාව නිව් ෆෝට්‍රස් එනර්ජි කියලා LNG සප්ලයි එක, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. මේකට ගෙනාම කැබිනට් මණ්ඩලයේ ඉන්නේ උන් ගිහලා විරුද්ධ වුණා. ගිහලා නඩු දැම්මා. මොකද්ද උනේ?
ඩොලර් මිලියන 200ක ආයෝජන නැති වුණා. අද බලාගාර ටික හැදිලා තියෙනවා. අද ස්වභාවික වායුවෙන් දුවන්න පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි අපිට ගෑස් ගන්න විදියක් නැහැ. ඇයි? කවුරුත් ආයෝජනය කරන්න ඉන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයටත් මුදල් ආයෝජනය කරන්න පුළුවන් කමක් නැහැ. මේක ඉන්නවා මේ පාර්ලිමේන්තුවට ඇත්තම මෙහෙම වෙලා ගියේ අර පොළවේ නැති මහාචාර්යවරු ආචාර්යෝ ටිකක් ඉන්නවා. තනතුරු ආචාර්ය මහාචාර්ය. මෙලෝ දෙයක් පොළවේ දන්නේ නැහැ. ප්‍රායෝගිකව කිසි දෙයක් ඉදි කරන්න විදියක් නැහැ. එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම යන්නේ පනත් බලනවා මේක ස්වාධීන වෙන්න ඕන මේ ඇමතිගේ බලය ගලවන්න ඕන ආණ්ඩුවේ බලය ගලවන්න ඕන එහෙම වෙනවා නම් ඉතින් පාර්ලිමේන්තුවේ බලය ඔක්කොම කොමිසම් සභාවට දීලා නිකන් ඉන්න. කොමිසම් සභාවට. රජයක් තියෙන්නේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. දැන් ඇවිල්ලා මගිනුත් අහනවා මේක ඇතුලේ තියෙනව නේද ඇමතිවරයා නේද තීන්දුව කරන්නේ. මේ කවුද පත් කරන්නේ කියලා. ගරු නියෝජක කතානායකතුමනි ආයතනයක් කියන්නේ රජයේ යටතේ නම් ඒ රජයේ යටතේ තියෙන ආයතන ගැසට් කරලා තියෙන අදාළ ඇමතිවරයාට නම් අපේ රටේ ව්‍යවස්ථාවේ තියෙන්නේ ඒ ආයතනයට පත් කරන්නේ අදාළ ඇමතිවරයා. දැන් විදුලි බල මණ්ඩලයට මම පත් කරන සභාපති. සාමාන්‍ය අධිකාරි පත් කරන්නේ මම. විදුලි බල ඇමතිවරයා හැටියට. හැබැයි ඒක මට විතරක් නෙමෙයි. ඊළඟට එන ඇමතිවරයාට උනත් ඒ අයිතිය තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලේ පත් කරන්න. ඇයි? ඒ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. දැන් මේක අපි යෝජනා කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ සමාගම් බවට පරිවර්තනය වෙන්න ඉස්සෙල්ලා මේ අන්බන්ලින් කියන එක වෙන් වෙන්න සේවාවන්. ජනනයේ සමාගම් හතරක් බවට. මේ සමාගම් හතරක් කියවම එක්කෙනෙක් කියනවා නා අදානි මම දන්නේ මේ අර ඉන්දියාවේ ගිහිල්ලා අමුල් එකත් එක්ක කතා කරා වගේ අදානිත් එක්ක කතා කරලා ආවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අපේ ආණ්ඩුව නම් එහෙම කිසිම සාකච්ඡාවක් කරලත් නැහැ කරන්න බලාපොරොත්තුකුත් නැහැ කාත් එක්කවත් එහෙම පෞද්ගලීකරණයට යන්න. ඒ සහතිකය මට දෙන්න පුළුවන්. එහෙම අපි යන්න කටයුතු කරලා නැහැ. ජනනයේ සමාගම් හතරකට වෙන් වෙනලා අපි කිව්වා අපේ තියෙන ජල විදුලි බලාගාර සියල්ලම 100%ක් රජයේ සදුව පවතින කොටස් හැටියට ඉස්සරහටත් පවත්වගෙන යන්න කියලා. ඒක කවුරු ආවත් වෙනස් කරන්න බෑ. ඒකත් කියලා කිව්වා කොරියාවට විකුණලා තියෙන්නේ ඉන්දියාවට විකුණලා තියෙන්නේ මෙහෙමත් හැදුවා. ඊළඟට තියෙන අපේ ගල්ලංගුරු සමාගම අපේ තර්මල් පවර් ප්ලාන්ට් එක. ඒ කියන්නේ අපේ තියෙන දැවි තෙල් වලින් ඩීසල් වලින් දුර බලාගාර ටික. ඊළඟට තියෙන අපේ පුනර්ජනීය බලාගාර වෙනම තියෙනවා. දැන් දැවි තෙල් තියෙන බලාගාර ඩීසල් තියෙන බලාගාර ටික ආණ්ඩුවකට පුළුවන් ද පරිවර්තනය කරන්න ආයෝජනය කරන්න. අද ලෝකෙන් ඈත් වෙනවා දැවි තෙල් ඩීසල්. ඒක අනිවාර්යයෙන්ම ස්වභාවික වායු ගෑස් වලට යන්න ඕන LNG ට්‍රාන්ස්ෆෝමේෂන්. ඒක යන්න ආණ්ඩුවට මුදල් තියනවාද? ආණ්ඩුවට මුදල් නැහැ. ආයෝජනය ගන්න ඕන පෞද්ගලික අංශෙන්. ඒක තමයි අපි කිව්වේ ඒක වෙන වෙනම සමාගම් බවට පත් කළා ආණ්ඩුව පාලනය තියාගෙන ගේන්න ආයෝජන ටික. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඇස්තමේන්තු කළා තියෙනවා අපි පුනර්ජනීය බලයේ 70%කින් අපි ජනනය කරනවා කියලා 2030. අපි ප්‍රතිපත්තිය හදලා තියෙනවා. ක්‍රියාත්මක කරන්න කවුද වියදම් කරන්නේ? ක්‍රියාත්මක කරන්න ඉදිරි අවුරුදු 6 විතරක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇස්තමේන්තු කළා තියෙනවා විදුලි බල මණ්ඩලේ. මම නෙවෙයි. විදුලි බල මණ්ඩලේ ඇස්තමේන්තු කළා තිබුණා ඩොලර් බිලියන 12ක්. ඇමරිකානු ඩොලර් බිලියන 12ක් අවශ්‍යයි ඊළඟ අවුරුදු 6. ඇමරිකානු ඩොලර් බිලියන 12ක් අපේ සංසිතවල තියෙනවද? අපි ඊළඟ අවුරුදු 6 අවශ්‍ය සියලුම ආයෝජනයන් අවුරුදු 6 ඉවරලද කරන්න බලාපොරොත්තු වෙන්නේ? නෑ. අපේ තියෙන සම්ප්‍රේෂණ ටික යටිතල පහසුකම් ටික දියුණු කරන්න ඩොලර් බිලියන 6ක් යනවා. ඒ සංවර්ධන කරන්න තියෙන විභවයන් තව ඩොලර් බිලියන 6ක් යනවා. එකක් තියෙනවා අපේ රටේ හොඳම විභවයන් ටික තියෙන්නේ සූර්ය සහ සුළං විභවයන් තියෙන උතුරු නැගෙනහිර පළාත්වල. හැබැයි පහුගිය ඉතිහාසෙම උතුරු නැගෙනහිර පළාත්වල මේක සංවර්ධනය කළා නැහැ. අපේ යටිතල පහසුකම් සංවර්ධනය වෙලා නැහැ උතුරු නැගෙනහිර පළාත්වල. ඒතර උතුරු නැගෙනහිර පළාත්වල අවශ්‍ය සම්ප්‍රේෂණ රැහන් ටික හදන්න. ඒ අවශ්‍ය යටිතල පහසුකම් ටික හදන්න. ඒ සංවර්ධනය කරන්න. ඒ විභවයන් පාවිච්චි කරන්න. අපේ රටේ අවස්ථාවේ පමණක් නෙවෙයි අපි ලෝකයේ අනිත් රටවල් වලටත් අපනයනය කරන්න පුළුවන් විභවයන් තියෙන රටක ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන එන්න ඕන. ඒ පෞද්ගලික ආයෝජන එන්න තමයි අපි කියන්නේ මේක විවෘත වෙන්න ඕන කියලා. හැබැයි අපි කියලා තියෙනවා අපේ තියෙන NSO එක. National System Operator. දැන් CEB එක වගේ එකක් තියෙන්න ඕන විදුලිය මිලදී ගන්න ඒ පිළිබඳව අපේ තියෙන විදුලිය මිලදී ගැනීම කිවිසුම් ගැන කටයුතු කරන්න. අද කොහෙන්ද විදුලිය ගන්න? විදුලිය බෙදා හරින්නේ කොහෙන්ද? මේක පිළිබඳව තියෙනවා හදවත. දැන් හැමෝම කියනවානේ මේ විදුලි අපේ තියෙන බලශක්ති සුරක්ෂිතතාවය විකුණන්න යන්නේ කියලා. මේ බලශක්ති සුරක්ෂිතතාවයේ රටක පවතින්නේ මේ සිස්ටම් එක ඇතුලේ. ඒක තමයි අපි යෝජනා කරලා තියෙන 100%ක් එක රජය සදෝ පවත්ව ගන්න කියලා. මම දන්නේ ඔබතුමාලා වෙන කමිටි ස්ටේජ් එකේ යෝජනාවක් දාලා වෙනස් කරනවද කියලා මම දන්නේ නැහැ. අපි ඉදිරිපත් කරලා තියෙන යෝජනාවෙන් තියෙන 100%ක් එක රජය සදෝ පවත්වගෙන යන්න කියලා. ඒතර ඔහු තමයි තීන්දුව කරන්නේ කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ඊළඟට තියෙන අපේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක. ට්‍රාන්ස්මිෂන් ලයින් කම්පැනි එක අපි කිව්වේ 51%කට වැඩි කොටසක් ආණ්ඩුව පවත්වාගෙන යන ඉතුරු කොටස ආයෝජන ගෙන්න ගන්න. මම කලින් කිව්වාගේ ආයෝජන නැතුව අපිට මේ සම්ප්‍රේෂණ කරන්න බෑ. දැන් මෙතනින් අපේ මන්ත්‍රු හැමදාම කතා කරන්නේ මොකද්ද? අද වෝල්ටේජ් ඩ්‍රොප් එක. රූෆ් ටොප් සෝලර් එක හයි කරනවා, කනෙක්ෂන් එක දෙන්නේ නැහැ විදුලි බල මණ්ඩලෙ. අපේ ගෙදර ට්‍රිප් වෙනවා, ලයිට් යනවා. විනාඩි දවසට 10 සැරයක් 15 සැරයක් මේක ඔෆ් වෙනවා. ඒක ඇමතිද ගිහිල්ලා ඔෆ් කරන්න? දේශපාලන අධිකාරියද? නෑ. අපේ සිස්ටම් එකට දරා ගන්න බෑ. මේ සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්න ඕන. ඒක අප්ග්‍රේඩ් කරන්න නම් ආයෝජන අවශ්‍යයි. විදුලි බල මණ්ඩලය සතුව එහෙම නෑ, වත්කමක් හෝ රජයේ සතුව ඒකට ආයෝජනය කරන්න. ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි, අපි ඊළඟට කියලා දෙනවා ඩිස්ට්‍රිබියුෂන් එකේ හතරක්. දැනුත් තියෙන DD1, DD2, DD3, DD4 කියලා. ඒක අර ලෙකෝ එක වර්ගයේ සමාගම් හතරක් බවට පරිවර්තනය කරන්න. හැබැයි සමාගම් කියන එකටම කට්ටිය කියනවා මේ විකුණලා ඉවරයි කියලා. විකුණන්න ඕනද නැද්ද කියන එක තීන්දුව කරගන්න. මම කී පරියෝජනා කරලා තියෙන ලෙකෝ මොඩල් එකේ හතරක් රජය අපි යෝජනා කරලා තියෙන එක කරන්න කියලා. ලෙකෝ එකේ කරන කාර්යභාරය යම් යම් විවේචන තියෙනවා. හැබැයි අපි ගත්තොත් එහෙම ලෙකෝ එකයි CB එකේ කරන සේවාවන් අතර ලෙකෝ එක උඩින් ඉන්නවා. ඒ කරන ක්‍රියාවලිය කරන වෙනසක් තියෙනවා. හැබැයි ලෙකෝ එකත් රජයේ සතුව තියෙන. ඒතර ඇයි ඒක අපි ඒක විදිහට අනුගතණය කරන්න බැරි? අනුගත වෙන්න බැරි. ඊළඟ අපි යෝජනා කරලා තියෙන තව සමාගම් දෙකක්, ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකයි පෙන්ෂන් ෆන්ඩ් එකයි බාරව කටයුතු කරන්න එකක්. ඊළඟට අනිකුත් තියෙන ඇසට්ස් ටික. ඒ කියන්නේ අපි සංචාරක බංගලා තියෙනවා, පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. ඒ ඔක්කොම එකකට ගෙනල්ලා මේ සියලු දෙනාට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ඒක නිර්මාණය කරන්න. ගරු නියෝජ කතානායකතුමනි, මේ වගේම කියලා තියෙනවා මේක දැන් අයින් කරන්න හදන්නේ මහජන උපිතා කොමිසම අයින් කරලා මේක මේ ඉන්න රෙගියුලේටර් අයින් කරන්න යන්නේ කියලා. ගරු නියෝජ කතානායකතුම වගකීමෙන් කියනවා රෙගියුලේටර්ගේ, එහෙම නැත්නම් තියෙන නියාමකගේ බලය අපි අවම කරලා නැහැ. නියාමකගේ බලය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න කියලා තියෙනවා. ඒ වගේම විදුලි බල ක්ෂේත්‍රයේ අවශ්‍ය වෙනස් වීම කිරීම සඳහා අවශ්‍ය සංශෝධනත් අපි ඉදිරිපත් කළ යුතුයි. ඒක සිදු කළ යුත්තේ මහජන උපිතා පනතර. නිසා මහජන උපිතා කොමිසම තවදුරටත් ඒ කටයුත්ත කරගෙන යනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේකේ අපි රටක් හැටියට විවෘත වෙන්න ඕනේ නැද්ද? පවර් වීලින් වලට යන්න ඕනේ නැද්ද? ඕපන් ඇක්සස් වලට යන්න ඕනේ නැද්ද? හෝල්සේල් මාකට්ස් හදන්න ඕනේ නැද්ද? මේ ලෝකේ හැම රටක්ම සිදු කරගෙන යන දේවල්. අපි කතා කරනවා කාබන් නියුට්‍රලිටි, අපි කතා කරනවා රිනියුබල් එනර්ජි, අපි කතා කරනවා ග්‍රිඩ් ඉන් කනෙක්ටිවිටි, ග්‍රීන් හයිඩ්‍රජන්. හැබැයි මේවා කරන්න තියෙන ඕන නීති රාමුවක්. මේ නීති රාමුව තමයි මේ පනත ඇතුලේ තියෙන්නේ. මම දන්නවා හුඟක් කට්ටියට අමාරුයි තමන් යෝජනා කරන දේ මේ ආණ්ඩුව කරාම ඉතින් ටිකක් අමාරුයි. පහුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ශක්තිය ලබා දීලා මේ රටේ වැඩිම අනපනත් මේ රටට අවශ්‍ය පනත් ටික සම්මත කරලා තියෙනවා. සමහරුන්ට ඒක කියන්න පුළුවන් පනත් ගේනවා හෝල්සේල් එකේ ගේනවා කියලා. ගේන්න බැරි වෙච්ච එක ඒ කට්ටිය ආණ්ඩු කරනකට ගේන්න බැරි වෙච්ච එකයි. හිතපු නැති එකයි. අපේ වැරද්දක් නෙමෙයිනේ. අපි ඒ වෙනුවෙන් කටයුතු කරලා අවුරුදු දෙකක් ඇතුළේ මේක ගෙනත් තියෙනවා. රටට අවශ්‍ය නීති ගෙනත් තියෙනවා. මේ කණ්ඩායම විවාදෙ දැන් ඉල්ලනවා දවස් දෙකක් දෙන්න, දවස් තුනක් දෙන්න කියලා. ගරු නියෝජ කතානායකතුමනි, දවස් 100ක් දුන්නත් විරුද්ධ කට්ටිය විරුද්ධයි. විරුද්ධ කට්ටිය විරුද්ධයි. ඒ නිසා මේකේ පහුගිය අවුරුදු දෙකෙත් අදහස් යෝජනා ලබා නොදීපු කට්ටිය, ඔබතුමාට හිතන්න පුළුවන්ද මේ දවස් දෙකකදී යෝජනා අදහස් දෙයි කියලා? ප්‍රායෝගික යෝජනා අදහස් එහෙම දෙන්නේ නැහැ. ගරු නියෝජ කතානායකතුමනි, හැබැයි මට පුදුම සමහරු පහුගිය මාසේ අපිට අවිල්ල කිව්වා මේ පනත ගේන්න, මේක තමයි කරන්න ඕන, ඔයාට තමයි මේක කරන්න පුළුවන්, අපිටත් ඕක කරගන්න බෑ, අපි පැත්තක ඉඳලා ඉන්නම් කියලා ඊයේ පාරේ උද්ඝෝෂණ කරනවා සමහරු ඉඳගෙන. මේවා තමයි කෙරෙන්න ඕන කියලා මෙහෙ කියනවා. මාත්‍යට ගිහිල්ලා කියනවා නෑ මේකට විරුද්ධයි කියලා. මම නම් ගරු නියෝජ කතානායකතුමා කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට හංගලා, කැබිනට් එකට හංගලා, කොහෙටවත් ආණ්ඩුවට හංගලා අපි කොහොමවත් විකුණලා දේවල් කරලා නෑ. මේ පනත ඇතුලේ විකිණීමක් කොහෙවත් නෑ. එනිසා ප්‍රතිසංස්කරණ රටට අවශ්‍යයි ඒ කටයුතු කරගෙන යා යුතුව තිබෙනවා. ගරු නියෝජ කතානායකතුමනි, මේ ක්‍රියාවලිය ඇතුලේ අපි දැන් අහන ප්‍රධාන ප්‍රශ්නයක්, මේකෙන් විදුලි බිල අඩු කරන්න පුළුවන්ද වැඩි වෙනවද? වෘත්තීය සමිති කියනවා නෑ නෑ මේකෙන් වැඩි වෙලා යනවා ඊළඟ දවසෙම කියලා. මම එකක් කියන්න ඕන, ප්‍රතිසංස්කරණ කියන එකෙන් අද රෑට සම්මත කරලා හෙට උදේ වෙනකට විදුලි බිල අඩු කරනවා කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්. නමුත් මේ ප්‍රතිසංස්කරණ කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කරන සේවයේ කාර්යක්ෂම කිරීම. මේ අපේ රටේ තියෙන විදුලි බල මණ්ඩලයයි ඉන්දියාවේ තියෙන විදුලි බල ක්ෂේත්‍රෙ ඉන්න සමාගමක ගන්න, ඉන්න ප්‍රමාණය ගන්න, මේ ප්‍රමාණය ගැනටත් වැඩිය තියෙන්නේ ඉන්න පුද්ගලයාගේ කරන වගකීම් මොකද්ද කියලා හිතන්න. එකම වගකීම කරන්න 10 දෙනෙක් 12 දෙනෙක් ඉන්නවා. එක එකම වගකීම කරන්න. ඒක වෙනස් වෙන්න ඕනේ නැද්ද? අපි මේ පනත ඇතුලේ තහවුරු කරලා තියෙන එකක් දැනට බඳවාගෙන ඉන්න ස්ථිර සේවයේ ඉන්න සියලු දෙනාට ඊළඟ සමාගම් බෝඩ පරිවර්තනයකට අපි ඉවත් කරන්න යන්නේ නැහැ. ඔවුන්ට දැනට තියෙන වැටුප් දැනට තියෙන වේතන ඒක හැමම ක්‍රියාත්මක වෙනවා කියලා අපි එකඟතාවය පළ කරලා තියෙනවා. ඒක පනත ඇතුලේ තියෙනවා. හැබැයි ලොකු බිල් එකක් මවලා තියෙනවා මෙන්න එන්නේ 15000ක් 20000ක් අයින් කරන්න කියලා. නෑ අපි යෝජනා කරලා තියෙනවා ඉදිරි අවුරුදු 3 දී විශ්‍රාම යන පිරිස් වලට එහෙම බඳව ගන්න එපා. අලුත් කාඩර් එකක් හදන්න විශ්‍රාමයයි සමහරු ඉවත් වෙලා යයි සමහරු කාලයක් යනකට ඉවත් වෙයි ඒ යනකට මේක තුලණය කරලා ඉවරලා අවශ්‍ය ප්‍රමාණයට ගේන්න කියලා. ඒ අවශ්‍ය ප්‍රමාණයට ගේන්න ඕන. මේ කටයුත්ත කිරීම සඳහා අවුරුදු 2ක් 3ක් යයි. අද අපි පනත ගේනවා පනත ගෙනාට පස්සේ තියෙනවා ඊළඟට තියෙනවා රෙගියුලේෂන්ස් ගේන්න. ඊළඟට තියෙනවා යම් යම් තාක්ෂණික කරුණු ගේන්න. මේ කටයුත්ත කොහෙන් හරි ආරම්භ වෙන්න ඕන අපේ රටේ සිදු කරන්න. හැබැයි විදුලි බිලට දැනෙන්න නම් මොකද වෙන්න ඕන? පළවෙනි එක පරිපාලන වියදම් අඩු කරගෙන කාර්යක්ෂමතාවය වැඩි කරොත් ඒක අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන්. ඒක ඔප්පු කරා ගිය අවුරුද්ද අපි. ඔප්පු කරේ කොහොමද? වැඩක් නැති වියදම්, වැඩක් නැති ගොඩනැගිලි, වැඩක් නැති දේවල් වලට වියදම් කරපුවා අපි කැපුවා පහුගිය කාලේ. ඒ කපලිවල්ල අපි කිව්වා මේ වියදම් අඩු කරලා තමයි විදුලි බිලට යම් සහනයක් දෙන්න පුළුවන් උනේ. නැත්තම් විදුලි බිල අපිට වැඩි කරන්න උනා ශීඝ්‍රයෙන් මේ තියෙන පනත ඇතුලේ මේ තියෙන සිස්ටම් එක ඇතුලේ. හොඳ 2022 අගෝස්තු මාසේ මම අමතිවරය හැටියට වැඩ භාරගෙන මාස 4යි. මාස 4න් ඇවිල්ලා මම ඇවිල්ලා මේක විදුලි බිල වැඩි කරපු එකක් නෙමෙයිනේ. කාලයක් තිස්සේ වෙච්ච ක්‍රියාදාමය නිසා සිදු වෙච්ච ක්‍රියාවලිය. හැබැයි දැන් අපිට අඩු කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඇයි? ඒ කාර්යක්ෂමතාවය වෙනුවෙන් යම් යම් දේවල් තීන්දුව తీරන අරගෙන තියෙනවා. හැබැයි තව කරන්න හොඟාවක් දේවල් තියෙනවා. අවුට්සෝස් කරලා තියෙන ඒවා තියෙනවා. මම ඇහුවා අපේ සාමාන්‍ය අධිකාරිතුමාගෙන් සභාපතිතුමාගෙන් අතුළු කාර්ය මණ්ඩලෙන් ඇයි මේවා අපේ අතුලෙන් කරන්න බැරි කියලා. එතන අපේ පරිපාලනය කියනවා එලියෙන් කරනකට යන වේදමයි අතුලෙන් කරන යනකට වේදමයි අතර ලොකු වෙනසක් තියෙනවා. එළිය එක්කෙනාට වාහනයක් දෙන්න ඕන නැහැ. යා කොහොම හරි ගිහලා වැඩේ කරනවා. අතුල එක්කෙනාට වාහනේ දෙනවා, ඕව ටයිම් එකක් දෙනවා, ඩ්‍රයිවරුත් දෙනවා, එයාට තව තනියට තව මිනිහෙකුත් දෙනවා. පඩි ඔක්කොම එකතු කරාම අර යන ගාන අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද මේ ක්‍රමවේදී? අපි දෙන්න ඕන මම යෝජනා කරේ වැටුප් තල වලින් වැඩි කරන්න කියලා අතුලේ. මේ ඇලවන්ස් දීමනා වලින් එල්ලන්න නෙවෙයි. ඇලවන්ස් දීමනා වලින් එල්ලනවට කැමති කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම ඉන්නේ 27000කින්ම 1000 ගානයි. ඇලවන්ස් වලින් එල්ලනවට කැමති කට්ටිය. හැබැයි පහළ සේවකයන්ට සැලරි එක වැඩි වෙන්න ඕන. ඉහළ සේවකයන්ට වැඩි වෙන්න ඕන. අපි පිළිගන්නවා ඉංජිනේරුවන්ට කලාපීය රටවල් වලට හා සමාන මුදලක් වැටුපක් ලැබෙන්න ඕන. හැබැයි වැටුප ලැබෙනවා වගේම කලාපීය රටවල් වල ඉංජිනේරුවෝ කරන සේවය වගකීමත් මේ ඇතුලේ සිදු වෙන්න ඕන. ඒක කරන්නේ නැතුව දීමනා වැටුප් වැඩි කරන්න කියන එකට අපි එකඟ වෙන්නේ නැහැ. කලෙක්ටිව් අග්‍රීමන්ට් එකක් කියන එකක් ගහගෙන ඒක මන් දන්නේ නීත්‍ය අනුකූලද නැද්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. අවුරුදු 3න් 3ට 125ක් වැටුප් වර්ධක. නියෝජ කතානායකතුමා හිතලා බලන්න කිසිම කාර්ය සාධනයක් නැතුව ඉන්න 27000කටම අවුරුදු 3න් 3ට 125කින් වැඩි කරනට ඒක කොහෙට දැනෙන්නේ? අඩුමතරමේ ඒ 125ට වැඩි කරනකට ඒ අවුරුදු 3 ඇතුළේ නව බලාගාර ඇවිල්ලා තියෙනවා නම් අඩු වියදම් මේවා. තියෙන ඒවට වඩා අඩුවෙන් ජනනය කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි වියදම කොහෙට දැනන්නේ? පාරිභෝගිකයට. පාරිභෝගිකයට දාන්න නැත්නම් ආණ්ඩුව ඒක දරනවා නම් ඒක යන්නේ වක්‍රවත් ඍජුවත් බදු වලින් එකතු කරලා මේ රටේ මහ ජනතාවට. නිකන් හිතලා බලන්න ගරු නියෝජක තානායකතුමනි මම බැලුවා වෘත්තීය සමිති කියලා නිදහස් වෙලා ඉඳලා තියෙන්නේ. අපරාධ කියන්න බෑ රංජන් ජයලල් අවුරුදු 26ක් නිදහස් වෙලා ඉඳලා තියෙන්නේ. එක දවසක් සේවය කළා නෑ. හැබැයි කයිවාරු ගහන්නේ විදුලි බල මණ්ඩලයේ අයිතිකාරයා වගේ. හරි. කයිවාරු ගහන්නේ එහෙමයි. නිකන් කතා කරන්න ඉංජිනේරුවා වගේ. ඉංජිනේරු දැනුමකුත් නෑ. ඒකින් ඉඳම තමයි මං හිතන්නේ මේ වගේ ප්‍රතිපත්ති හදන්න උදව් කරන්න ඇත්තේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි නිකන් හිතන්න වෘත්තීය සමිතියේ නිදහස් වෙලා ඉන්න එක්කෙනත් අවුරුදු 3න් 3ට 125කින් බෝනස් දෙන්නයි වැටුප් දෙන්නයි මොකද්ද තියෙන ක්‍රමවේදෙ? මොනවා කරාටද? උද්ඝෝෂණය කළා කඩා කප්පල් කරාටද? උද්ඝෝෂණය කළා ආණ්ඩු අක්‍රිය කරාටද? උද්ඝෝෂණය කරලා ඉවරලා තමන්ගේ මඩිය වැඩි කරගෙන රටේ ජනතාව මතේ බරපටවීමද? වගකීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක අපි ඇත්ත කතා කරන්න ඕන. මේ 225ට බැනුම් අහන්න වෙලා තියෙන්නේ මෙවැනි කණ්ඩායම් ක්‍රියාත්මක වීම නිසා, ඒව පාලනය නොකරපු නිසා. ඒව පාලනය නොකරපු නිසා. මම මගේ අවුරුදු දෙකේ නම් මම කිව්වේ මම නම් වෘත්තීය සමිති වලට ඕනි දෙයක් නටන්න දෙන්නේ නැහැ. එහෙම නටනවා නම් මට මේක ඉඳලා වැඩකුත් නැහැ. එහෙම අපි තීන්දුව తీරන ගන්න බැරි වුණා නම් අද දවසෙත් අපි පැය 12ක් 14ක් විදුලි කප්පාදු. අපි අද දවසෙත් ඉන්නේ වෙන්නේ එහෙම. අමාරු අසීරු තීන්දුවලටත් අපි බෙල්ල දුන්නා. මම බැනුන් ඇහුවා විදුලි බිල වැඩි කරනකට. හැබැයි ඒ වෙලාවේ කරන්න ඕන දෙයක් ඉඳලා බෙල්ල දුන්නා. එහෙම කරේ නැත්නම් විදුලිය අපිට දෙන්න බෑ. හැබැයි අද අඩුවේගෙන එනවා. දැන් අපි මේ සතියේ අද හෝ හෙට මහජන උපකීදා කොමිසමට අපේ අලුත් අපේ විදුලි බිල අඩු කිරීමේ යෝජනා ඉදිරිපත් කරනවා. මම දැක සමහරු දැන් වහිනවා දැන් ඉදිරිපත් කරනවා. අපේ රටේ ප්‍රතිපත්තිය තියෙන්නේ මාස 4න් 4ට මේ ක්‍රියාවලිය කරන්න. ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙනවා. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුවේ ඇවිල්ලිවල ලකුණු දාගන්න. මෙන්න අද කරන්න හිට කරන්න නෙමෙයි. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරලා අපි පසුගිය සතියේ අවසන් කළා තියෙන අපේ යෝජනාව. ඒ යෝජනාව අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදුලි බල මණ්ඩලයේ යෝජනාව යැයි මහජන උපකීතා කොමිසමට ජූලි මාසයේ පළවෙනිදා ඉඳලා අපි කරන්න බලාපොරොත්තු වෙන මිල අඩු කිරීම. ඒ මිල අඩු කිරීමේදී අපි රජයේ වශයෙන් ප්‍රතිපත්තියක් ගත්තා. අර අඩුම තීරු වලට ගෘහස්ථ කාණ්ඩෙටත් ඒ කාණ්ඩවල ඉන්න ජනතාවටත් පාරිභෝගිකයන්ටත් වැඩි සහනයක් දෙන්න කියලා. ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනාව මම දන්නේ ඒ විදිහට මනුමත කරයිද ඒක වෙනස් කරයිද කියලා මහජන උපකීතා කොමිසම. හැබැයි අපි යෝජනා කරලා තියෙනවා ඒකකයක් දක්වා දැන් තියෙන 0.8යි 30යි තියෙන්නේ. ඒ කියන්නේ 0.2යි 30යි අතර පාවිච්චි කරන අපේ ලක්ෂ 18ක් ඉන්න පාරිභෝගිකයෝ. ඔවුන්ට දැන් අය කරන්න ඒකකයකට රුපියල් 8යි. ඒ රුපියල් 8 රුපියල් 6ක් කරන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. රුපියල් 2කින් අඩු කරන්න. එතන අර අඩුම ජලවිදුලි බලාගාරවල භාවිතා වෙන ගාන ඒ පුද්ගලන්ට දෙන්න. ඊළඟට තියෙනවා 30යි 60යි අතරේ. මේක තමයි වැඩිපුර පිරිසක් ඉන්නේ. ඒ කියන්නේ පාරිභෝගිකව ලක්ෂ 20කට වැඩි පිරිසක් ඉන්නවා මේක ඇතුලේ. ඒ ප්‍රමාණය දැන් අය කරන්න ඒකකයකට රුපියල් 20යි. ඒකකයට අය කරන රුපියල් 20 රුපියල් 9ක් දක්වා රුපියල් 11කින් අඩු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. ඊළඟට අපි ඒකක 60යි 90යි අතරේ 60යි 90යි අතරේ ඒත් ඉන්නවා ලක්ෂ 15ක් විතර. ඒ පිරිසකින් අය කරනවා රුපියල් 30ක් දැන් ඒකකයකට. ඒ රුපියල් 30 රුපියල් 18 දක්වා අඩු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. ඊළඟට අපි යෝජනා යවනවා. අපි ඊළඟට එහෙම ගත්තොත් එහෙම ඒකක 120 දක්වා පාවිච්චි කරන රුපියල් 50ක් අය කරනවා. ඒ 50ක රුපියල් 30 දක්වා අඩු කරන්න. දැන් මේක තමයි රාජ්‍ය සේවකයෝ මැදි ආදායම් ලාභී පවුල්වල ඒ ජීවත් වෙන රජයේ රැකියාවක් කරන අර මාසේ පඩියට ජීවත් වෙන බහුතරයක් ඉන්නේ. ඒතර අපේ පාරිභෝගිකයෝ ලක්ෂ 63කට වැඩිය 68ක් ඉන්නෝ. ඒ 68න් ලක්ෂ 40කට වැඩිය විශාල සහනයක් අපි යෝජනා කරලා තියෙනවා ලබා දෙන්න කියලා. ඒ වගේම ඒකට සාපේක්ෂව ආගමික සිද්ධාස්ථානවල ඒ කැටගරි වලට ඒ ගාන මාදේශ කරන්නත් ඒ වගේම පුඩා කර්මාන්ත තියෙනවා. අපි හිතමු සමහර පොඩි කඩයක් දාගෙන ඉන්න එක්කෙනෙක්. අර ජෙනරල් පර්පස් කියලා කැටගරි එකේ තියෙන්නේ පාසල් තියෙන්නේ ඒකේ සෞඛ්‍ය මධ්‍යස්ථානට තියෙන්නේ ඒකේ ඒ වයිත් මේ හා සමානවම අපි අඩු කරන්න යෝජනාව සකස් කරලා තියෙනවා. ඒ යෝජනාව හෙට හෝ සොඳ දවසේ මහජන උපකීතා කොමිසමට යවනවා. යවුවට පස්සේ ජූලි පළවෙනිදා ඉඳලා ඒක ක්‍රියාත්මක කරන්න මහජන උපකීතා කොමිසමට පුළුවන්. ඔවුන් තව හිතනවා නම් තව අඩු කරන්න පුළුවන් කියලා අපි ඒකටත් සහයෝගය දෙනවා. මේ විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් යෝජනා කරලා තියෙන දේ මට පාලන අධිකාරිය හදලා යෝජනා කරලා එව්වේ. එසේ අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරලා. මේ අමුතුවෙන් බලාගාර එකතු කළා නෙමෙයි. එක බලාගාරයක් එකතු වුණා උමාඔය. ඒ උමාඔයේ සහනය එනවා. හැබැයි ඊට වඩා මේ සහනය දෙන්න නම් ගරු නියෝජ්‍ය කතානායකතුමෝ මොකද කරන්න ඕන? අපි අඩු ඉදම් බලාගාර එන්න ඕන. ආයෝජකයෝ ගෙන්න ගන්නත් ඕන කියලාත් කියනවා. ආයෝජක එනකට කොහොමද ආවේ කියලාත් අහනවා. මේක පුදුම රටක් වෙලා තියෙන්නේ. ටෙන්ඩර් එකෙන් ආවත් අහනවා. ටෙන්ඩර් එකේ මොකක් හරි යටි ගනුදෙනුවක් නේද කියලා අහනවා. මේ රටේ තියෙන නීතිමය ප්‍රතිපාදන වලින් බැහැර වෙලා මම විදුලි බල ඇමතිවරයා හැටියට අපේ ආණ්ඩුවට කිසිම යෝජනාවක් ගෙනත් දීලා නැහැ. අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක්. අදානි ව්‍යාපෘති එන්නේ මම එන්න ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමත කරපු දෙයක්. ඒක අහන්න පුළුවන් ඔබතුමන්ලට විපක්ෂයේ මහාචාර්ය ජී.එල්. පීරිසමතුමාගෙන් ඒ වෙලාවේ හිටපු කැබිනට් ඇමතිවරු අනුමත කරලා ලබා දීපු දෙයක්. ඒ කැබිනට් මණ්ඩලයේ අනුමත කළා අපේ ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කරගෙන ගියා වගේම දැන් මේක අපිට විවේචන ලුනේ පහුගිය කාලේ ඇයි මේ රජයන් අතර රජයන් යෝජනා ගන්නෙ G2G ගන්නෙ ඇයි මේ අන්සොලිසිටඩ් වලට යන්නේ කියලා. G2G කියන එක අන්සොලිසිටඩ් නෙවෙයි දැන් තියෙන පනත යනවා. එහෙනම් පනත වෙනස් කරන්න තිබුණ හිටපු පාලන අධිකාරි. හැබැයි අපි මේ අලුත් පනත ඇතුලේ යෝජනා කරලා තියෙනවා ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක. ප්‍රසම්පාදන කටයුත්ත තරඟකාරී මිල ගණන් වලට පමණක් සිදු කරන්න අපි අර G2G කියන එකත් අයින් කරලා තියෙනවා. අනිකුත් සියලු දේවල් අයින් කරලා තියෙනවා. මේකට කවුරු හරි විරුද්ධ වෙනවා නම් මට නම් හිතෙන්නේ විරුද්ධ වෙන්නේ මේ දැන් අපි අයින් කළා නිවැරදි කරලා අපි විනිවිදභාවයේ ඇති කරන දේවල් වලටද විරුද්ධ වෙන්නේ කියලා. සමහර යෝජනා තිබුණ අපේ බලශක්ති කමිටුවෙන් කරපු සමහර ඒවා අපි පිළි අරගෙන තියෙනවා. අපිට කියලා තියෙනවා ඉදිරියේදී යම් රජයක් තීන්දුව කරොත් එහෙම පෞද්ගලික ආයෝජනය ගේන්න ඒ සමාගම්වල තනි පාලනයක් ගිහලා තව තනි ඒකාධිකාරයක් හැදෙන්න පුළුවන්ද කියලා සමාගම් අතරේ. ඒක අවම කිරීම සඳහා අර 150 තිබුණු අයිතිය සීමාව 115ට උපරිමයක් දක්වා අපි ගෙනල්ලා තියෙනවා. ඒක ඒ අනුව අර තරඟකාරීත්වයක් ඇති වෙනවා. ඊළඟ ඒකාධිකාරයක් ගොඩ නැගෙන්නේ නැති වෙන විදියට ඒ කටයුතු සිද්ධ වෙලා තිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මගේ කතාවේ කොටසක් තියාගන්න අවසානයේදී පිළිතුරු ලබා දෙන්න මම ඉල්ලීමක් කරනවා. තමන්ගේ මේ වෘත්තීය සමිති කීපයක ඉල්ලීම් මත උන්ට මේකට මේ උදව්වක් කරන්න ඕනද අපි විරුද්ධ වෙන්න ඕන කියලා හිතනවා නම් මතක තියාගන්න, ගමට ඡන්දෙට ගියාම මිනිස්සු බලයි, මිනිස්සු බලාගෙන ඉන්නේ මේ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කරන්නේ කවුද? කවුද අඩාල කරන්නේ? මේකේ මේ කටයුත්ත කෙරෙත් තමයි අපිට විදුලි බල ක්ෂේත්‍රයේ අපි බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන් වෙන්නේ. අපි ලෝකේ අනිත් රටවල් වල ගිහිල්ලා හැමතැනම ලෝකේ අනිත් රටවල් වල මුදලුත් එකතු කරගෙන එනවනේ, සම්මන්ත්‍රණත් තියෙනවනේ. මම නිකමට බැලුවා ගරු නියෝජක තන ඒ ලෝකෙට ගිහිල්ලා නම් ලොකු කතා කියලා එනවා. මම බැලුවා ලෝකේ මොන රටවල් වලද විදුලි බල ක්ෂේත්‍රය රජයේ සතුව පමණක්ම තියාගෙන ඉන්න ඒකාධිකාරයන් තියෙන්නේ කියලා. මොන රටවල් වලද කියලා. එහෙම රටවල් කීපයයි තියෙන්නේ ගරු නියෝජක තනායකතුමනි. මම ඒ රටවල් ටික කියන්න. සම්පූර්ණ ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම කියන තුනම ආණ්ඩුව සතුවම පවතගෙන යන රටවල් මොනවාද? එකක් උතුරු කොරියාව, අනිත් එක කියුබාව, අනිත් එක වෙනිසුලාව, අනිත් එක ලෙබනන්, ඊළඟට ඇල්බේනියාව, ගානා, මියන්මාර්. අපිත් ඒ රටවල් වල තියෙන තත්ත්වය දිහා බැලුවම අපිට පේනවා ඇයි එහෙම වෙලා තියෙන්නේ කියන එක. ඒ ප්‍රතිපත්ති නම් අනුගමනය කරන්නේ මට නම් කිසි ගැටලුවක් නැහැ. මට හිතන්න පුළුවන් මාලිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාන්‍යයෙන් අර හඳුන්නෙත් තම දෙසම කියන කියුබාව දිහා බලන්න, මෙහෙම බලන්න කියලා කියපු හින්දා ඒ ප්‍රතිපත්ති වලට සමාන වෙන්න පුළුවන්. එහෙමනම් බලාපොරොත්තු වෙන්නේ කමක් නැහැ. හැබැයි බොරුවට අර ඉංජිනේරුව චූන් කරන්න, මේ අනිත් මිනිස්සු චූන් කරන්න, මේ අර මොනාක් එකට ගෙනල්ලා රැස්වීම් කරනකට මැද පෙළ ඡන්ද ටික ගන්න, එහෙම ගන්න ව්‍යාපාරික ඡන්ද ගන්න බොරු ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්න යන්න එපා. හොඳ, අපි ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙලම ඉදිරිපත් කළ තියෙනවා. මෙතන හැබැයි විල විරුද්ධ වෙනවා. දැන් ඒ නිසා මම නම් හිතනවා විපක්ෂ නායකතුමා හැමදෙස්සම කතා කරනවා ක්‍රියාවෙන් අපි වැඩ කරන්න ඕන කතාවෙන් නෙවෙයි කියලා. මම හිතනවා ඔබතුමන්ලාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කතාවට හෝ පොතකට පමණක් සීමා කරන්න නැතුව ක්‍රියාවෙන්ම කරනවා බවට සහතිකයක් දෙන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. අද මේ විදුලි බල පනත ඔබතුමන්ලාට ඕන, අපිට ඕන. අපි දැන් පනතක් ගෙනාවත්, ඔබතුමන්ලා පනතක් ගෙනාවත් අපිට ඕන නම් ඇද කුද හොයන්න පුළුවන් පනත්වල. මේ වචනේ නෙවෙයි ගැලපෙන්නේ, මේ වචනේ නෙවෙයි තියෙන්නේ, මේ කටයුතු වෙන්න පුළුවන්. අපි කාටවත් ගෙන්න බෑ 100%ක් සියලු දිනාම සෑහෙනපත් වෙන පනත්. ඒක තමයි මේ පනත් ඉදිරිපත් කළ සංශෝධන උනන් සංශෝධන විවිධාණ්ඩු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාවටත් සංශෝධන 22ක් එකතු වෙලා තියෙනවනේ. ඒ ව්‍යවස්ථාවත් හරිනම් එහෙනම් සංශෝධන අපි ඉදිරිපත් කරන්න ඕනේ නෑනේ. මේ පාර්ලිමේන්තුවේම අපි සංශෝධන දෙකක්වත් අපි සම්මත කරලා තියෙනවනේ ව්‍යවස්ථාවටත්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවස්ථාවක් තියෙනවා සමගි ජන බලවේගයට හා ජනතා විමුක්ති පෙරමුණට පෙන්වන්න ක්‍රියාවෙන් කියන දේ කරන බවට හැඟීමක් හරි අඩුමතරමේ බලය ගත්තොත් එහෙම කරනවා කියලා කියන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා මේ විදුලි බල පනත ඇතුලේ. ඒ නිසාම තමයි මම දන්නේ මේ විවාදේ කල් දාන්න අද ගන්න එපා, කතා කරන්න වෙලාව නැහැ. අවුරුදු දෙකක් කතා කරපු නැති මිනිස්සු ටික මේ පැය දෙකක් ඇතුලේ කතා කරයිද? ඒ නිසා අපි රජයේ හැටියට මේ විවාදේ අද දවසේ අපි හවස පහමාරට හතරමාරට ඡන්දේ නියමිතලා තියෙනවා. ඒ අපි ඒ අනුවෙම කටයුතු කරනවා. ඔබතුමන්ලා මම දැක්ක කතිකයෝ ගණනාවක් ඉන්නෝ. ඒ කතිකයෝගේ අදහස් වලට අපි උත්තර ලබා දෙන්නම්. නමුත් අපි විශ්වාස කරනවා විදුලි බල ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් අපේ රටේ ඉතිහාසෙ, මම හිතනවා මෑත ඉතිහාසයේ පනත්වල සංශෝධන ගෙනාවට අලුතෙන්ම සම්පූර්ණ ක්ෂේත්‍රයක් වෙනුවෙන් පනතක් වෙන පළවෙනි අවස්ථාව. ඒ නිසා ඒ වෙනුවෙන් මට සහයෝගය ලබා දීපු අතිගරු ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, කැබිනට් මණ්ඩලයට, රාජ්‍යමතිවරුන්ට, මගේ රාජ්‍යමතිවරු දෙපළට, ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමට, අමාත්‍යංශ නිලධාරීන්ටත්, නීති කැටුම්පත් කාර්යාලයේ නීතිපති දෙපාර්තමේන්තුව, ඒ වගේම මේකේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච කණ්ඩායමක් සිටි අපේ කමිටුවක් හැටියට අපිට උදව් කරන්න විශේෂඥයෝ, ඒ වගේම අපිට උදව් කරපු අපේ සංවර්ධන නියෝජිත ආයතන, ඒ වගේම අදහස් යෝජනා ලබා දීපු විපක්ෂයේ පාර්ශවකරුවන්, මේ ඇතුළු සියලු දෙනා මම දන්නවා ඔබතුමන්ලාගේ මේ හැම පනතක්ම ඇතුලේ ප්‍රතිපත්තියක් ඇතුලේ තියෙන කාරණා අපේ තියෙන වාණිජ මණ්ඩල වලින් වගා බව පෙන්වලා තියෙනවා. අපේ සිලෝන් නැෂනල් චේම්බර් ඔෆ් කොමර්ස් එකේ ඒකේ ප්‍රතිපත්තිය පවා යෝජනා හැටියට ඉදිරිපත් කරලා තියෙනවා energy sector unbundling of services and the energy transition. ඉතින් මේ කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙයි කියලා හිතනවා අඩුපතරමේ සහාය ලබා දෙන්න නොහැකි නම් විරුද්ධ වෙන්න නැතුව හරි කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා මම හිතන්නේ ඒකත් අමාරුයි මොකද IMF එකටත් යන්න 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 කිව්වා ඊට පස්සේ IMF එකේ යෝජනා වෙනකට විරුද්ධ වෙච්ච කණ්ඩායම් හිටියා බාරගත්ත නැති කණ්ඩායම් හිටියා ඒ නිසා පෙන්නලා තියෙනවා අවස්ථා ගණනාවකදී මේ රටේ ජනතාවට කියන දේ කරන්න නැති කණ්ඩායමක් කියලා ඒ නිසා මම විශ්වාස කරනවා මේ කටයුත්තදී එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා නමුත් මට විශ්වාස කරන්න අමාරුයි ඔබතුමන්ලා ඒක ක්‍රියාත්මක කරයි කියලා ඒ නිසා මේ සඳහා සහාය දැක්වූ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමි මේ විදුලි බල ක්ෂේත්‍රයේ නව මාර්ගයක් වෙනුවෙන් විවෘත කිරීම සඳහා සහාය දක්වන මම මේ කියන්න ඕන විදුලි බල මණ්ඩලයේ හැම මිනිහම මේකට විරුද්ධ නැහැ විරුද්ධ ගත්තොත් එහෙම 27000ක ඉන්න ප්‍රමාණයෙන් දැන් 24000යි ඉන්නේ මං හිතන්නේ 50කටත් අඩු පිරිසක් තමයි මේකට විරුද්ධ 50කටත් අඩු පිරිසක් සියලු දෙනා කැමති මේක කරන්න සියලු දෙනා කැමති තමන්ට හොඳ වැටුපක් ලැබෙනවා නම් තමන්ට සේවය ඇගීමක් ලක් වෙනවා නම් ගරු නියෝජක කතානායකතුමනි අපි යෝජනා කරන්න ඕන ඇත්තරම මම ස්තුතිවන්ත වෙන්නත් ඕන ආපදා තත්ත්වයේ හමුවේ පහුගිය මාස දෙකේ සුලං මේ කටයුතු වලදී අවදානම් අරගෙන වැඩ කරපු විදුලි බල මණ්ඩලයේ විශාල පිරිසක් ඉන්නවා අර අලුතෙන් බඳවාගත්ත කාර්මික නිලධාරීන් ශිල්පීන් ගස්වල නැගලා කණුවල නැගලා ඉවත් කරලා එහෙම කැපවීමක් කරන පිරිස් ඉන්නවා ඒ වගේ පිරිස් වලට අවදානමක් අරගෙන කරන පිරිස් වලට තව ඔවුන්ගේ අවදානම වෙනුවෙන් යම් දෙයක් වෙන්න ඕන කියලා තැනේ මම තදින්ම ඉන්නවා නමුත් අර ලයින් එකේ වැඩ කරන එක්කෙනයි ඔෆිස් එකේ වැඩ කරන ටෙලිෆෝන් ආන්සර් කරන එක්කෙනයි අතර වෙනසක් තියෙන්න ඕන ක්‍රමවේදය ඇතුලේ ප්‍රසාද දීමනා ඇතුලේ ක්‍රමවේද වෙනසක් තියෙන්න ඕන ඔවුන්ගේ ඇගීම ඇතුලේ තියෙන්න ඕන උසස් වීම වලට ක්‍රමවේදයක් තියෙන්න ඕන උසස් වීම තෝරන්න ඕන ස්ථාන මාරුවයි උසස් වීමයි තෝරන්න ඕන වෘත්තීය සමිතිය නෙවෙයි මම ඒක තමයි ඉවත් කරලා තියෙන්නේ වෘත්තීය සමිති ස්ථාන මාරුවීම් මණ්ඩල වලින් ඒක කරන්න දෙන්න බෑ ඔන්න නිරීක්ෂණය කරන්න පුළුවන් හැබැයි වෘත්තීය සමිති මෙච්චර කල් කරේ අපේ එක්කෙනා නම් මෙතන ඉන්න ඕන මේ වෘත්තීය සමිතියට බැඳුනොත් විතරයි මෙයා මෙතන තියන්නේ ඒක තමයි මෙච්චර කල් කරගෙන ගිලා තියෙන්නේ මේක එකක් වෙනවා මේ පනතාවට පස්සේ ඔය වෘත්තීය සමිති නම් ඔක්කොම ටික නැති වෙනවා කියන එකත් විදුලි බල මණ්ඩලය ඇතුලේ මට කියන්න පුළුවන් ඒකට මම නම් සතුටු වෙනවා මේ කියන අනිත් බිල්ල නම් මතුවෙන්නේ නැහැ මේ විදුලි බල සුරක්ෂිතයි විදුලි බල සුරක්ෂිතතාවය නැති වුණා නම් පහුගිය අවුරුදු දෙකේ නැති වුණේ කරන්ට් දෙන්න බැරි එකනේ විදුලි බල සුරක්ෂිතතාවය කියලා කියන්නේ බලශක්ති සුරක්ෂාවයි එහෙම දෙන්න බැරි වෙච්ච පනතක් එහෙම දෙන්න බැරි වෙච්ච විදුලි බල මණ්ඩලයකට වඩා අලුතෙන් දෙයක් කරන්න පුළුවන් දෙයක් වෙනුවෙන් සහාය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬනවා
කොමිසිය දෙකරුව මාත්‍යමනේ මුජබ
මේ පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් දැමතුමා රයිට් මේ ගරු කතා නියෝජක කතානායකතුමනේ ඇමතුමාගේ මේ කතාවේ එතුමා මුලාරියේ කිව්වා දැන් විදුලි බල මණ්ඩලය විකුණන්න ඕනේ නම් මේ පනත යටතේ කරන්න පුළුවන් කියලා. එතකොට ඔබතුමාගේ මම අහන්න කැමති දැන් LTL එකට 128ක් මේ ලබා දුන්නේ මේ පනත යටතේද?
කරුවා මාත්‍යතුමා.
රයිට්. කොමිස්තුත්.
දැන් හොඳ ඒක මට හොඳ මේ ෆුල් ටොස් එකක් දාලා දුන්නේ හොඳයි. මොකද්ද LTL එකේ නෑ LTL එකේ මොකද්ද දුන්නේ කියන්නකො? දැන් LTL එකේ අයිතිය කාටද තියෙන්නේ ගරු නියෝජක කතානායකතුමනි LTL එකේ තියෙන්නේ අයිතිය තියෙන්නේ විදුලි බල මණ්ඩලයට 63යි තව සමාගම් දෙකකට තිබුණා 127යි 110 බැගින් ඕක තමයි ව්‍යුහය ඔය ව්‍යුහෙන් විදුලි බල මණ්ඩලයේ සතු කොටස් 128ක් West Coast Power Limited කියනකට දුන්නා West Coast Power Limited කියන්නේ පෞද්ගලික ආයතනයක්ද West Coast Power Limited එකේ මොකද්ද ව්‍යුහය මහා භාණ්ඩාගාරයට අයිති 141.45 EPF එකට අයිති 127.5 ලෙකෝ එකට අයිති 118.18 එතකොට 100ට කොටස් 100කින් කොටස් 87ක් තියෙන්නේ රජයට මහා භාණ්ඩාගාරයටත් ලෙකෝ එක කියන්නේ 100ක් ආණ්ඩුවේනේ සීඩ් එක අයිති එකක්නේ මට කියන්න පුතුමල්ලා අකමැති නම් වෙන ක්‍රමයක් කාටරි වෙන එළියේ තැනකට දීලා ගන්න කැමති වුණාද කියලා මන් දන්නේ නැහැ මුජිබර් මන්තුමා. හැබැයි අපි ඒ කොටස් වෙනස් කිරීම කළා තියෙන්නේ රජයේ අතර කරපු ක්‍රියාවලිය. බොහොම ස්තුතියි ප්‍රශ්න ඇහුවට.
අරයා කියපිරම් මේ
ඔබතුමාගේ වෙලාව දැන් කබිර අස්මතම ඔබතුමාගේ මිනිත්තු 14
මගේ වෙලාව නෙවෙයි මේ ප්‍රශ්නේ ගරු ඒක මේ සභාව නොමග යවන්න එපා ඇමතුමා
නියෝජක කතානායකතුමනි දැන් කාලේ අඩුයි කියලා කිව්වා මම උත්තර ටික දෙන්නම් අවසානයේදී විනාඩි 10කින් ඔය ඔක්කොම ප්‍රශ්න වලට කතා වලට විතරක් වෙලාව ගන්න අපෙන් කාලේ කපන්න එපා
හොඳයි